පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. එමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම යෙදී ඇත්තේ ධර්ම දේශනා වැඩසටහන. ධර්ම දේශනා වැඩසටහන දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි.
සාදු සාදු සාදු.
එහෙමනම් මුලින්ම යෙදී ඇත්තේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
දෛනිරුෂ් කෙරුවන් සර්මයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ දිනවල සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙන විටම හුස්ම සිහින් වී යනවා. අද භාවනාවට වාඩි වෙන විටම හුස්ම සිහින් වී තිබෙන්නට ඇති. මේ අවස්ථාවේ සතියෙන් හිටියේ නැහැ. ඊට පසු ආශ්වාස ප්‍රශ්වාස 10කින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන් පසු සිත හිස්තැනකට ගියා. මුලදී වේදනා, ශබ්ද, සිත පිට යෑම, යලි පැමිණීම සිදු වුණා. ඉඳහිට ආශ්වාස ප්‍රශ්වාස දෙකක් පමණ සිදු වුණා. ඉන් පසු කුමක් සිදු වුණාද කියා දන්නේ නැහැ. හිස කඩා වැටී ඇති බව තේරුණා. හිස කෙලින් කළා. නැවත නැවත හිස කඩා වැටීම සහ කෙලින් කිරීම සිදු වුණා. ඊට පසු සිත පිට යෑමක් සිදු වුණා. ඒ සමගම ශරීරයේ ගැහෙන්න වුණා. මෙවිට ආනාපානයට සිත යොමු කළා. ගැස්ම ක්‍රමයෙන් අඩු වී නැති වී ගියා. නැවත හිස්තැනට සිත ගියා. මෙසේ පැයකුත් විනාඩි 17ක් පමණ පර්යංකයේ ගත කළා. මෙයට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ওই විදිහට කාලයක් තිස්සේ සිහියක් පුරුදු කරපු හුරු කරපු කෙනෙක් මේ විදිහට මේ මුලදී වාඩි වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි හුස්ම දැනෙන්නේ. එතකන් යම් කිසි විදිහක හුස්මට අවධානය යන්නේ නැහැ. මේ විදිහට යම් වෙලාවකට පස්සේ ඔන්න සිහිය පිහිටව ගන්න පුළුවන්, හුස්ම දැනෙනවා. එතකොට මේ ආකාරයට හුස්ම සියුම් වෙලා යනවා කියලා ඒ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍ය දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා වාඩි වෙලා පැය භාගයකට විතර පස්සේ යාන්තම් සිහියට ආවලු. එතකොට පැය භාගයක් ගිහිල්ලා ගියාලු සිහිය එන්න ඉතුරු වෙලාවේ අසිහියෙන් තමයි මං කල්ගත කරේ, සිහිය තිබුණේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ අමාරුවෙන් හොයලා හොයලා ඔන්න පැය භාගයකට පස්සේ අරගත්තා කියලා තමයි කියන්නේ. නමුත් ඔය අපි පොඩ්ඩක් සැහැල්ලුවෙන් විවේකීව ඉඳලා බැලුවොත් අනේ මේ සිහිය ඔච්චර හොයන දෙයක් නෑ. ඒ වෙනුවට අර හොම්බෙම ඇවිල්ලා වදිනවා පොඩ්ඩක් අපිට විවේක වෙන්න පුළුවන් නම්. සිහිය ඇවිල්ලා හොම්බෙම වදිනවා පොඩ්ඩක් විවේක වෙන්න පුළුවන් නම්. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ඒ විදිහට විවේක වෙන්න සැහැල්ලු වෙන්න අමාරුයි. මොකද්දෝ දැඟලිල්ලක් ඉදිරිපත් වෙනවා, මොකද්දෝ සෙවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් මුලදී ආධුනික කෙනෙක් විදිහට ගොඩාක් පරීක්ෂණයකට පස්සේ සිහියට එන මේ තැනැත්තා ප්‍රවීණ භාවයක් පුහුණුවක් වර්ධනය වෙන්න වෙන්න අන තේරෙනවා මේ සිහිය කියන එක ඉබේම ඉස්මතු වෙනවා. පොඩක් නිකන් විවේක වෙලා බැලුවොත් සක්මනට ගිහිල්ලා විවේක වෙනවා, උපරියංකයට ගිහිල්ලා විවේක වෙනවා. එහෙම සක්මනට ගිහිල්ලා පොඩක් විවේක වෙනකොට ඔන්න අර කී විදියට සිහිය හොම්බෙම ඇවිල්ලා වාදින බව දැනගන්න පුළුවන් වෙයි. පරයන්කයට ගිහිල්ලා පොඩ්ඩක් ඒ පරයන්ක ඉරියව්වේ විවේක වෙනවා. අනේ එතකොට ඉබේම සිහිය ඉදිරිපත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අලුතෙන් හොයන්න දෙයක් නැහැ. හොයන්නෙම අපේ තියෙන නොදැනීම, එහෙම නැත්නම් අපේ තියෙන මරිකම කියලා අපිට කිව්ව හැකි. ඉතින් ටික ටික පුරුදු කරගෙන යනකොට අන තේරෙනවා මේ සිහියේ හොයන්න දෙයක්, පරීක්ෂා කරන්න දෙයක් නැහැ. මේ ඉබේම ඉස්මතු වෙන දේ කියන හඳුනා ගැනීම වැඩි වැඩියෙන් සමීප වීම කරගන්න පුළුවන්. මුලදී ගොඩාක් පරීක්ෂණයකට පස්සේ සිහිය හොයාගන්න මේ තැනැත්තා. අන්න පුහුණු වෙන්න තේරෙනවා මේ විවේක වුණ ගමන් ඉබේම තියෙන්නේ ඒක තමයි. මේ විදිහට පොඩ්ඩක් නැවතුන ගමන් ඉබේම ඉදිරිපත් වෙන්නේ ඒක තමයි කියලා දැන දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පරීක්ෂණයක් තමයි අපිට ඉදිරිපත් වෙන්නේ. ඉතින් තම තමුන් පුහුණු කරලා බලන්න ඕනේ මේක ස්වභාවිකව එන්නේ කොහොමද, මේක ස්වභාවිකව ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක. ඒක තම තමුන්ගේ ශිල්පයක්. ඒක වෙන කෙනෙක්ට දෙන්න බෑ. අර විදියට ගොඩාක් වෙහෙසිලා හොයාගෙන පරීක්ෂා කරලා අල්ලගන්න සිහියක් මුලදි තියෙන්නත් පුළුවන්. නමුත් ටික ටික මේක නිකන් අර යාළු වෙනවා වගේ, හොඳ හිත මිත්‍රයෙක් බවට පත් වෙනවා වගේ තම තමුන්ට සමීප වෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහයක් ගන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කේ හා එදිනෙදා ජීවිත අධ්‍යක්ීම් යන සියල්ල එකක් වූ ස්වභාවයකි. පසුබිමේ ඇතුළත කතාව පෙරට වඩා බොඳ වුණ විටින් විට ඒ ගැන අවධානයක් නැති තරම්ය. විටක එන යන ඒවා හා ගොස් ඉබේ එයි. යමක් ගැන දිගට සිතීම ඉබේ කැඩීයයි. විටක එතන එතන අත්හැර නොනවතින ඉදිරියට යාමක් මෙනි. එන යන ඒවායේ අපැහැදිලි මිශ්‍රණයක් විටින් විට අත්දැක්කද ඒවා ගැන විස්තර කිරීමට නොපෙළඹේ. බොහෝ විට විස්තර කළ නොහැකි ස්වභාවයකි. වරක් පඩි කීපයක් බැස යන විට ඔන්න වැටෙන්නයි යන්නේ ලෙස සිතුවිල්ලක් බොඳව ගිය පසු ඊළඟට කළයුත්තක් මතු නොවුන හිස් බවක් සමග අත්දුටුවේ. කය එකවර පැනීමක් හරහා වැටීමෙන් බේරුණ අයුරුය. එමෙන්ම රෝගී තත්ත්වවලදීද කයට කය ගැන බලා ගැනීමේ යම් හැකියාවක් ඇතිවග ප්‍රකටය. පාඩම් ඉගෙන ගත්තාද යන්න පිරික්සීමට නැවත නැවත මතුවෙන සිදුවීම් හා ගැටීම අවම වී දේවල් සැහැල්ලුවෙන් ගන්නා බවකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට මේ විදිහට සක්මන පරයන්කේ දිනදා ජීවිතේ සමවීමක්, මේ ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් කියන දෙයක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. මොකද හේතුව ගොඩ දෙනෙක් කියන්න උත්සාහ ගන්නවා මේ වාඩි වෙලා ඉන්න වෙලාවට විතරයි භාවනා කරන්න පුළුවන්. සක්මනත් ෂුවර් නෑ. සක්මනේ කරත් එදිනෙදා ජීවිතේ නම් කොහොමත් භාවනාවක් ඉදිරියට කල් ගෙවන්න බෑ කියලා කියන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ මොන භාවනාවක් ගැන කියනවද දන්නේ නෑ. සාමාන්‍ය භාවනා කියන වචනේ ටිකක් හු නියම් වෙච්ච එකක්නේ. කෙසේ නමුත් අපි භාවනාවක් විදියට හඳුන්වන්න උත්සාහ ගන්නේ මේ සිහියක් පිටව ගැනීමක්. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා, එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒ බව දන්නවා. ඒ දැනීම මාත්‍රයම ප්‍රමාණවත්. ඒ දේ තියෙනවා නම් අපි කියනවා මේක මේ භාවනාවක් වගේ, භාවනාවක යෙදෙමින් කල් ගෙවන කෙනෙක්, තමගේ ජීවිතය ගෙවන කෙනෙක් කියලා. ඉතින් ඒක එච්චර ඔය කියන තරම් අමාරුත් නෑ, ඔය කියන තරම් දඟලන දෙයක්වත් නෑ. ඉතින් ඒක නිසා මේ වෙනස හොඳයි. මේ විදියට ඇවිද්දත් වාඩි වෙලා ඉඳියත් එදිනෙදා ජීවිතේ කල් ගෙව්වත් මම භාවනාවක් විදියට කල් ගෙවනවා, ඒ විදියට මට වෙනසක් නැතුව යෙදෙන්න පුළුවන් කියන එක හොඳ දෙයක්. එහෙම නැතුව මේක නිකන් අර පරයන්ක වෙලාවේදී විතරක් රැස් කරගත්තට හරියන්නේ නැහැ. ඒක උපයගත් දේ රැකගන්න තේරෙන්නේ නැහැ. ඔඩොක්කුවේ ප්‍රඥාව. ඔඩොක්කුවට පුරෝගෙන ඉන්නවා නැගිටිනකොට සීසීකඩ. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒක නිසා ඒ වෙනස හොඳයි. මේ විදියට මේ සක්මන පරයන්ක දිනදා ජීවිතේ විදියට මට යෙදෙන්න පුළුවන්. ඒකේ වෙනසක් නැතුව කල් ගෙවන්න පුළුවන්. මං කියන්නේ හැම වෙලේම සාර්ථකයි කියලා. සමහර වෙලාවට අසාර්ථක අවස්ථා තියෙන්න පුළුවනි, පැටලෙවෙන්න පුළුවනි. ඒක ගැටලුවක් නෑ. නැවත නැවත මම මේක පුහුණුවක් විදියට ඉදිරියෙන් තියා ගන්නවා කියන අදහස විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ජීවත් වෙනවා කියන්නේ භාවනාවක් බවට පත් වෙනවා. ඒක පළවෙනි දේ. ඊට පස්සේ එහෙම කරගෙන යන කෙනෙක්ට අත්දකින්න පුළුවන් රෝග ලක්ෂණයක් වගේ එකක් ඉදිරිපත් වෙනවා. මොකද අර කලින් සමහර විට ගත්තාම දෙයක් බොහෝ කාලයක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම ප්‍රශ්නයක් කියමුකෝ. ප්‍රශ්නේ දිගේ හිතාගෙන යන්න බොහොම හැකියාවක් තියෙනවා. ඒ විදිහට ඒ දේ අපිට හොඳට ග්‍රහණය වෙනවා කියලා කිව්ව හැකි. එතකොට එහෙම ග්‍රහණය කරගන්න හිතක්, එහෙම උපාදාන කරගන්න හිතක් අන සමහර විට එකම ප්‍රශ්නේ දින ගණන්, මාස ගණන්, සති ගණන් වද දෙදී කල්පනා වෙනවා, නැවත නැවත හිතනවා. එතකොට ඒ වගේ කෙනෙක් කියනවා, මම මේ වගේ අවුලක පැටලිලා ඉන්නේ, කොහොමද මම මේකෙන් බේරෙන්නේ? මේ බලන්න මේ ගෙදර තියෙන ප්‍රශ්න, මේ බලන්න මගේ ජීවිතේ තියෙන ප්‍රශ්න, මේ බලන්න මට වෙන අතවර කියලා ඉදිරිපත් කරනවා. එතකොට එහෙම දේවල් නැතුවා නොවේ, එහෙම ප්‍රශ්න නැතුවා නොවේ, අපි අපිට අනන්‍ය වූ, අපි අපිට බොහොම රියල් ප්‍රශ්න වගේක් තියෙන්න පුළුවනි. නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාවේ මේකට විසඳුම මොකද්ද කියලා ගත්තොත්, අන්න ඔය ප්‍රශ්න විසඳලා මේක අහවර කරන්න බලාපොරොත්තුවක් නෑ. එක ප්‍රශ්නයක් විසඳුවොත් ඒ වගේම තව ප්‍රශ්නයක් අපිට ආකර්ෂණය වෙනවා. එක එක මිනිහෙක් අතහැරියොත් ඒ වගේ තව මිනිහෙක් පස්සේ දවසක ආකර්ෂණය වෙන්න පුළුවන්. මොකද අර තියෙනවනේ, මොකද්දෝ මගේ පිස්සුවට හරියන එකක් නේ සෙට් වෙන්නේ. ඒ එහෙම එකක් තියෙනවා. ඒක නිසා අපි මේ දේ විසඳන්නේ, එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ විසඳුම තමයි ප්‍රශ්නේ අහෝසි වීම තුලින්, එහෙම නැත්නම් උත්තර දීම තුලින් නෙමෙයි. එතකොට අර විදිහට තේරෙනවා, වෙනදාට දුක් ගන්න දේවල්, වෙනදාට බොහෝ කල්පනා කරන දේවල්, වෙනදාට බොහෝ හිතවිලි ගෙතන දේවල්, දැන් හිතවිලි පවත්තන්න බෑ, යමක් ගැන දිගටම සිතීමට බෑ කියලා වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. ඒ නිරීක්ෂණය හොඳයි. මේ පෙරේතකම නැතුවත් නෙමෙයි, කලින් විදියට අර මෝඩකම නැතුවත් නෙමෙයි, නැවතත් නිකන් අර මේක දිගේ කාගෙන කාගෙන ගියා නම් කියලා ඔන්න අදහසකුත් මතුවලා එනවා. ඒ විදියට හිතවිලි පවත්වන්න නිකන් ඇම්මක් උමනාවක් වගේ දේකුත් ඇතුලේ තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාවේ ආනිසංශයක් විදියට මොකද වෙන්නේ තේරෙනවා. මේක මේ ගොඩ ගෙතෙන්නේ නැහැ, භාගයක් ගෙතිලා යනවා, ඉබේම ලෙහිලා යනවා, ආයේ ගොතනවා, ආයේ ලෙහිලා යනවා. ඔන්න විදිහේ ක්‍රියාවලියක් දකින්න පුළුවන් මේ විදියට කලක් භාවනාව වඩාගත්ත, මේ භාවනාව යම් කිසි විදියක Java කැවිච්ච කෙනෙක්ට දකින්න පුළුවනි. මේ වෙනදාට හිතන ප්‍රශ්න දැන් හිතවිලි විදියට වැඩි වෙලාවක් පවත්වන්න බෑ. අර නැවත නැවත අරගන්නවා හිතන්න, පරණ පුරුද්දට වගේ අරගන්නවා. නමුත් හිතවිලි ගෙතෙන්නේ නැහැ කලින් තරම්, නුදුරේදීම ලෙහිලා ගැලවිලා යනවා. එතකොට එන්නේ ඒක තමයි අපි මේ කියන ප්‍රශ්නේ නැති කරලා විසඳුම් හොයන ක්‍රමේ. එහෙම නැත්නම් විසඳුම් දීලා ප්‍රශ්න निराකරණය වෙනවට වෙන निराකරණය කරනවා වෙනුවට ප්‍රශ්නේ නැති වුණොත් අන්න ඒ වෙනස තමයි ඔය කියන්නේ. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඒකට සාදර වීමක් වඩිතින් කරන්න දෙයක්වත් නැහැ. වෙන්න දෙන්න තමයි තියෙන්නේ. ඔය හිතම උත්සාහ කළා කළා নানা ආකාර ආකාර පැතිකඩ වලින් try කළා. එයාම තේරුම් ගන්නවා මේක මේ කොච්චර කරත් දැන් මේ හිතවිලි පවත්වන්න බෑ. මේක මේ කොච්චර කරත් මේ රාගෙට කාගෙන කාගෙන යන්න බෑ. සාමාන්‍ය රාග අරමුණක් ගත්තොත් ඒක නිකන් අර කාගෙන යනවනේ ඇතුළට. නිකන් මස් කාගෙන, ඇට මිදුළු කාගෙන ඇතුළට බහිනවා. එහෙම හැකියාවක් තියෙනවා. නමුත් මේ විදිහට භාවනාවක් කරන කෙනෙක්ට තේරෙනවා අර මුල ටික බහිනවා. ආපහු ඔන්න නැති වෙලා නිවිලා යනවා. ආපහු අරගෙන කාගෙන යන්න පටන් ගන්නවා. ආපහු අතහැරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අතහැරලා අතහැරිලා එයාම දවසක තේරුම් ගනි මේක කොච්චර කරත් බේරන්න බෑ. මේක ආයේ මේක ඔස්සේ දඟලලා වැඩක් නැහැ කියන එක එයාටම තේරුම් ගන්න දෙන්න. ඒ විදිහේ නැවත නැවත උත්සාහයක් මේ හිත තුළම මොකද්දෝ පැවැත්මක් සඳහා මනාපයක් තියෙනවා. ඉතින් ඒක එයා දවසක තේරුම් ගනි. ඉතින් ඒක නිසා මේ ප්‍රතිපදාවේ තියෙන ආනිසංශය තමයි අර විදිහට දවසක Java කැවිලා ආවට පස්සේ අර සංසාරේ දිහාවට අරගෙන ගියපු ගැම්මම්ම වගේ දෙයක් අන්න නිවන දිහාවට ඇදගෙන යන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය විලාප තියාගෙන තමයි මේ යෝගියා කටයුතු කරන්නේ. අයියෝ මෙච්චර ඉක්කට නම් මේක මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. මේ තව ටික කාලයක් ඉඳියොත් මොන මොනවා හරි බඩට දාගත්තොත් හොඳයි කියන අදහසින් අනිත් පැත්තට ඇදීමක් එනවා. කමක් නැහැ. නැවත නැවත බලන්න කොච්චර කරත් ඔය හිතවිලි පවත්වන්න බෑ. අර පරණ පුරුදු පෙරේතකාමට සුදුසු හිතවිලි මතුවෙලා එනවා. නමුත් දිගට පවතින්නේ නැහැ කියන වෙනස තමයි සිද්ධ වෙන්නේ. ඒක හොඳ දෙයක්. ඒකට සාදර වීමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟ දෙවෙනියෝ කියනවා මේ කයේ නඩත්තු කරන දෙයක් නැහැ කියලා ඇත්තටම. ඒක හරි. එහෙම කිව්වා කියලා දත් මදින්නේ නැතුව මේ පස්සපැත්ත හොදන්න නැතුව ඉන්න එකක් නෙමෙයි මේ කියන්නේ. අර විදියට මේ වැටෙන්න ගියාම යාම සමබරතාවය හදා ගන්නවා. ඔය හිතලා හදන්න ගියාම තමයි වැඩේ අවුල් යන්නේ. හොම්බ ගිහිල්ලා ඇනිලා දත් දෙකක් බඩට යන්න පුළුවන්. හිතලා සමබර වෙන්න ගියොත්. නමුත් කය දන්නවා එයාගේ සමබරතාවය. එයා හදලා ඉවරයි. එයා සමබර වෙලා ඉවරයි. ඒක තමයි ඒ හැකියාව. අර අසනීපයක් වුණාම අය හොඳ කරන්න දෙයක් නැහැ. එයා හොඳ කරගන්නවා. අපේ දැඟලිල්ල තමයි අවුල තියෙන. අයියෝ අසනීප වුණා, බලන්නකෝ අසනීප වුණා, ආපහු උගුර රිදෙනවා, ආපහු අමාරුයි කියලා ඔන්න ඉතින් හඬා වැටෙනවා. ඒ අර කෙඳිරි ගානවා. ඉතින් මොකද කරන්නේ? එයාට දුන්නොත් එයා හොඳ කරගන්නවා. පොඩ්ඩක් ඉතින් ඔය උණු වතුර ටිකක් බීලා, ලුණු වතුර ටිකකින් උගුර හොදලා එහෙම ඉන්න ඕනි ඉතින්. හුමාලේ ටිකක් අල්ලලා එහෙම ඉන්නකොට ඉබේම මේ ඇඟට පුළුවන් එක සමබර කරගන්න. අපි එච්චර උදව් කරන්න දෙයක් නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා බලන්නකෝ මට අසනීප වුණානේ, මේ බඩේ අමාරුවක් හැදුනානේ, මේ බඩේ අමාරු දැන් මේ දවස් ගාණක් වෙනවානේ තාම හොදුන්නේ නැහැනේ, ඇයි අප්පා මේ බඩේ අමාරු හොඳ කරගන්න බැරි වුණේ කියලා. ඉතින් මං කිව්වා මගේ මෝඩකමට මේ හොඳ කරන්න ගියානේ ඒකයි අවුල කියලා. හොඳ කරන්න ගිහිල්ලා තියෙනවා. එතනයි අවුල තියෙන්නේ. නැත්තම් කොහොමත් මේ කය දන්නවා එයා කළ යුතු දේ. අපි හිතනවා මේ හිතවිලි පවත්වලා හිතලා කල්පනා කරලා දක්ෂයි කියලා. ඇත්තටම ඔය කය තුල තියෙන ඊට වැඩිය දැනුම් සම්භාරයක්. එයාට පුළුවනි යාගේ පැවැත්ම සකසා ගන්න. ඔය හිතලා හිතවිලි පවත්වලා එයා ඕක හැදිලා ආවේ එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අන්න අර හිතට වැඩිය කය තුල දක්ෂභාවයක් තියෙනවා. ඒ දක්ෂභාවයට ඒ හැකියාවට ඇහුම්කන් දීම වටිනවා. ඔය හිතවිලි වලට නෙමෙයි, හිතවිලි වලින් එහා ගියපු දැනුමක් දැනුමටත් වැඩිය නිකන් පැවැත්ම පිළිබඳ තොරතුරු සම්භාරයක් මේ කය තුල සැඟවිලා තියෙනවා. එයා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. එයා දන්නවා කොහොමද මේකේ සර්වයිවල් කියලා. ඉතින් ඒක නිසා භාවනානුයෝගී කෙනෙක්ට වැඩි වැඩියෙන් හැකියාවක් දිනුන වෙලා එනවා. මේ මම මේකට අත නොදා මේ වැඩේට විසඳ ගන්න ඉඩ දුන්නොත් කියන ඒ හැකියාව. මේක මේ හිතලා කල්පනා කරනව වෙනුවට එයා සමබරතාවය හදා ගන්නවා. එයා දන්නවා ඒක ඒක යාට හුරු වෙලා තියෙනවා. අවුරුදු ගණනාවක් පුරාවට ගැඹුණු තොරතුරු සමුදායක්, හැකියාවල් සමුදායක් එයා ළඟ තියෙනවා. ඊට පස්සේ අර විදියට අසනීපයක් වුණත් එයා ඒක සුව කරගන්නවා. සුව වෙන ප්‍රොසෙස් එකේදී ඉතින් අමාරු වුණාට ඒ කයට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ විශ්වාසය දියුණු වෙන්න ඇතර මේකේ අපි නඩත්තු කරන්න ගිහිල්ලා තමයි කෙලවගෙන තියෙන්නේ. නඩත්තු වෙන්න එයාට පුළුවන්. කයට පුළුවන් එයාගේ නඩත්තුව බලාගන්න. පොඩ්ඩක් ඉඩ දෙන්න විතරයි තියෙන්නේ. ඉඩ දෙන්න විතරයි තියෙන්නේ. අර හැම දෙයකටම අතගාලා පුරුදු කට්ටියනේ ඉන්නේ. හැම දෙයක්ම මයික්‍රෝ මැනේජ් කරන්න යනවා. හැම දෙයකටම අත දාන්න යනවා. හැම දෙයක්ම පාලනය කරන්න යනවා. ඉතින් ඒ වගේ කට්ටියට හරි අමාරුයි. වටපිටාවේ මිනිස්සුත් පාලනය කරන්න යනවා, කයත් පාලනය කරන්න යනවා, අසනීපත් පාලනය කරන්න යනවා, ඔෆිස් එකේ කට්ටියවත් පාලනය කරන්න යනවා. අර මෑන් හැන්ඩ්ලින් කියන්නේ අන්නේ එහෙම කට්ටියට අමාරුයි. නමුත් ටිකක් ටිකක් භාවනාවක් පුහුණුවක් දියුණු වෙන කෙනෙක් හඳුනා ගන්නවා මේකේ මට කරන්න දෙයක් නැහැ, මම උන්නා නැතා මේ වැඩේ සිද්ධ වෙනවා. අන්නේ මමංකාරය පොඩ්ඩක් පැත්තක තියලා බැලුවොත් කයට පුළුවන් යාගේ සමබරතාවය හදාගන්න, කයට පුළුවන් යාගේ අසනීප හොඳ කරගන්න. ඒ සඳහා අපිට පොඩි පහසුවක් සැලසුවාම ඒකම ප්‍රමාණවත්. අන්නේ ඒ හැකියාව ශිල්පේ වටිනවා. ඉතින් ඒක පිළිබඳ අදහසකුත් සඳහන් වෙනවා. ඉතින් දිගට දිගට වැඩි ඉඩ කඩක් ඒකට දෙන්න. එතකොට අසනීප වුණත් එච්චර දෙයක් නැහැ. අසනීප වීමත් කයේ ස්වභාවයක්. අර ආචාන් බ්‍රං ස්වාමීන් වහන්සේ කියනවා බ්‍රහ්මාංශ ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ අසනීප වුණාම දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා කියන්නේ සම්තිං ඊස් රෝන් විත් මී කියලානේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා හරිනම් ගිහිල්ලා කියන්න ඕනේ සම්තිං ඊස් රයිට් විත් මී කියලා. මට වැරදිලා නෑ, මගේ අවුලක් නෙමෙයි, මගේ නිවැරදි භාවයක් තියෙනවා අසනීපයි. කය පැවැත්ම කියන්නේ මේක තමයි. ඉතින් සම්තිං ඊස් රෝන් විත් මී කියනවට වැඩිය හොඳයි සම්තිං ඊස් රයිට් විත් මී. අසනීප වෙලා මේ කය පවතිනවා කියන්නේ අසනීපේ කියන එක ස්වභාවිකයි. මේ කය පවතිනවා කියන්නේ ඔය කොච්චර මේකප් කළා දඟලගෙන ෂෙල්පි ගහගෙන ඉඳියත් ඔය වයසට යන ඕක නවත්තන්න බෑ. නවත්තන්න බෑ, ඔය ෆිල්ටර් දාලා බේරන්න බෑ. ඒ යථාර්ථය තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ සඳහා උත්සාහ ඉඩ කඩ වැඩි වැඩියෙන් විවෘත වෙන පාටක් තියෙනවා. ඉතින් අපි ඒකට සාදර වෙමු.
එහිමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. නිරෝෂ් පුතා ලැබිලා තියෙන වාර්තා නම් ඉක්මනයි.
එහෙමනම් අපි පොඩි වෙලාවක් අරගෙන අවස්ථාව ලබා දෙමු කාට හරි ප්‍රශ්න තියෙනවා නම් සභාවේ මතුසලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද දවසේ දෙවැනි භාගය ධර්ම දේශනාව වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්. නැවත වතාවක් පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමට අද දවසේ වැඩසටහනේ දෙවැනි භාගය ධර්ම දේශනාව වැඩසටහන ආරම්භ කරන ලෙසට ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස්ස ශාවකෝ ඒසනාච පජානාති ඒසනානංච සම්භවං යත් චේතා නිරුජ්ජಂತಿ මග්ගංච කයගාමිනින් ඒසනානං කයා බිකු නිචාතෝ පරිනිබ්බුතෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ඉඩ ගඩක් ලැබිලා තියෙනවා. මේ අපි සුපුරුදු විදියට හම් වෙලා මේ කරන ධර්ම දේශනා මාලාවේ තවත් කොටසක් තවත් ඉදිරිපත් වෙච්ච ඒ යම් කිසි සූත්‍ර දේශනාවක් අපේ ඉදිරියෙන් තියාගන්න. ඉතින් බලමු මේ අද දවසේ කියන කතාව මොකද්ද, ඒක අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා පොඩ්ඩක් වෙලා අරගෙන ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්න තමයි උත්සාහය. ඉතින් ඒ සඳහා අද දවසේ භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන කොටස දිහා බැලුවොත් සෙවීමක් ගැන කියන්නේ. ඒසනා සෙවීම් 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 පරීක්ෂා කිරීම පිළිබඳ කතා කරනවා. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රවේශය අරගන්නේ මහණෙනි මේ සෙවීම් වර්ග තුනක් තියෙනවා කියලා. සෙවීම් වර්ග තුන මොනවද කියලා ඊට පස්සේ ඉදිරිපත් කරනවා. අන්න මේ කාමයන්ගේ සෙවීමක්, භවයන්ගේ සෙවීමක්, බ්‍රහ්මචර්ය සෙවීමක් කියලා මෙන්න මේ විදියට සෙවීම් ජාති තුනක් ඇත කියලා ඉදිරිපත් කරනවා. මේ තුන් ආකාර සෙවීමක් ගැන කියනවා. මේ කාමයන් හොයනවා, කාමයන් පිළිබඳ පරීක්ෂා කරනවා. ඊට පස්සේ භවයක් පැවැත්මක් පිළිබඳ සෙවීමක් තියෙනවා. ඒ මදිවට ඊට පස්සේ බ්‍රහ්මචර්ය සෙවීමක්, මේ ප්‍රතිපදාව සෙවීමක් විදියටත් මේක ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න විදියට ඒසනා වර්ග තුනක් පිළිබඳ කතා කරනවා. කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා. ඔන්න ඔය වචන තුනෙන් තමයි ඉදිරිපත් කරන්නේ. මේ දහම තුළ ඔය කොටස් තුනකට කඩලා ඔය සෙවීම් පෙන්නන එකත් දැක දැනගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය අර මුල්ම සෙවීම ගත්තොත් කනබොන ජොලි කරන පැත්තට බරයි. කාමයන් පිළිබඳ කාමේසන, කාමයන් පිළිබඳ සෙවීමක් මේ තැනැත්තා සිද්ධ කරනවා. ඒක ඉතින් කවුරු කවුරුත් තමුන්ගේ ජීවිතවල යම් යම් පමණට සිද්ධ කළ ඇති දැනටත් සිද්ධ කරමින් නැති. ඒ සෙවීම ගැන තමයි ඉස්සෙල්ලාම කියන්නේ. ඊට පස්සේ දෙවැනි තුන්වැනි සෙවීම් ගත්තොත් ඒක ටිකක් අර කාගෙන යන ගතියට පෙරේතකමම වුණාට පෙරේතකමේ විකෘතියක් වගේ කිව්වට නරක නෑ. මොකද කකා කකා යනකොට කන එකේ ආදීනව ටිකක් පේන ගන්නවනේ. ඒ ආදීනව පෙනීමත් එක්ක තමයි මේ දෙවැනි තුන්වැනි සෙවීම් මතුවෙලා එන්නේ. අර කේම විකෘතියක් කිව්වට නරකක් නෑ. මේ කකා බිබි ජොලි කර කර ඉඳපු මේ මනුස්සයා මේ කන බොන ජොලි කරන එකේ ආදීනව දකිනකොට අන්න මොකද වෙන්නේ, ටිකක් ටිකක් අන්න වෙන විදිහක සෙවීමක් දිහාවට මේ පරණ පුරුදු මෝඩකම හැරෙනවා. තියෙන ඒ වගේ දෙවැනි තුන්වෙනි සෙවීමකුත් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මෙන්න මේ විදිහේ සෙවීම් තුනක් තමයි භාග්‍යතුන් වහන්සේ ගෙන හැර දක්වන්නේ, ඉදිරිපත් කරන්නේ. ඉතින් අර නසරුදීන් කොහෙදෝ ගියාලු පාටියකට. පාටියකට ගියාම මෙතන මේ පේනවලු මේ හොඳ හොඳ සල්ලිකාරයෝ, හොඳට ඇලඳ පැලඳගෙන එන කට්ටියට ඉස්සරහ සීට් හම්බ වෙනවයි. මේ සවුත්තුවට ඇඳපු මට පිටිපස්සේ සීට් එකක් හම්බ වෙනවයි. ඉස්සරහ සීට් වල කට්ටියට හොඳ හොඳ කෑම ජාති හම්බ වෙද්දි පිටිපස්සේ සීට් වල කට්ටියට අර සවුත්තු ආහාර වේලක් තමයි හම්බ වෙන්නේ. ඉතින් නසරුදීන් මොකද කරේ, ගියාලු අර විදියට පාටියෙන් ගෙදර ගිහිල්ලා ආවෝ ලස්සන කෝට් බෑගකුයි හොඳ ඇඳුමකුයි ඇඳගෙන බොහොම උජාරුවට නැවත ආවලු. එනකොට වඩින්න වඩින්න මැතිතුමනි වඩින්න කියලා ගිහිල්ලා අනේ ඉස්සරහාම සීට් එකක් ඉස්සරහාම ආසනයක් ලබා දුන්නලු. ඉතින් නසරුදීන්ට අර රසවත් කෑම ලැබෙනකොට නසරුදීන් මේ රසවත් කෑම අරගෙන කෝට් සාක්කුවට කවනවලු. කෝට් සාක්කුවට කවනවලු මොකක් කීයද, උඹ තමයි මට මේ කෑම අරන් දුන්නේ, උඹ තමයි මට මේ රසවත් දේවල් උපයලා දුන්නේ කියලා අර කෝට් එකට තමයි කවන්නේ. ඉතින් ඒ විදිහේ අමුතු දෙයක් මේ ලෝකයේ තුල තියෙනවා. අර හොඳට හොඳට නැවත නැවත පරීක්ෂණ කරනකොට තේරෙනවා මොකද්දෝ මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක අඩුපාඩුව දකිමින් කගේවනකොට ඒ පරණ පුරුදු පෙරේතකමම වෙනස් විදියක විකෘතියක් ද්වේෂයක් බවට පත් වෙන්න පුළුවනි. ඒ විදිහේ දෙයක් අපිට දැන දැක ගන්න පුළුවන්. ඒ විදිහේ විකෘතියක ස්වභාවයක් තමයි අර දෙවැනි තුන්වැනි අවස්ථාවලදී මතුවෙලා ඉන්නේ. මුලින් අර පෙරේතකම තමයි තියෙන්නේ. නමුත් ඒ පෙරේතකම යම් කිසි පමණකට අසාර්ථක වෙනකොට, ඒ පෙරේතකම විකෘතියක් බවට පත් වෙනකොට අන්න දෙවැනි තුන්වැනි ඌ දෙවැනි තුන්වැනි ස්වභාව ඇති සෙවීම ඉදිරිපත් වෙනවා. මොකද මේ භවයන්ගේ සෙවීමක් කියන්නේ යම් කිසි විදියක මෙන්න මේ ආකාර පැවැත්මක් මට තියුණොත් හොඳයි කියන මොකද්දෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. මේක මේ විදිහට තියෙන්න ඕනේ. ඒකෝ අනාගතේ මේ විදිහේ පැවැත්මක්, මේ විදිහේ උපත්තියක් මට ඕනේ. දිව්‍ය ලෝකේ යන්න ඕනේ. මේ මනුස්ස ලෝකේ තමයි අවුල තියෙන්නේ කියලා. ඔන්න විදිහට විවිධ දේවල් මේ භවයක්ගේ පැවැත්මක්. මේ විදිහේ භවයක් මට ලැබුණොත්, මේ විදිහේ ස්වභාවයක් මට ලැබුණොත්, මේ විදිහේ ප්‍රශ්න රහිත ගතියක් මට තියුණොත්, මේ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අමුතු නිකං සුරංගනා ලෝකෙක මම ගියොත් කියලා අන්න බලාපොරොත්තු වෙනවා. ඒ සුරංගනා ලෝකයක් මවනවා. මේ විදිහ තැනක් තියුණා නම්, මේ විදිහ වටපිටාව ගොඩනගා ගත්තා නම් මට දුකක් වෙන්නේ නැහැ, අපහසුයක් වෙන්නේ නැහැ කියලා අන්න හිතනවා, කල්පනා කරනවා. දුක නැති ලෝකයක් මවනවා. දුක නැති ලෝකයක් අපේක්ෂා කරනවා. ඉතින් ඒ භවයන්ගේ සෙවීමක් කියන්නේ ගොඩක් වෙලාවට අන්න ඒ වගේ දෙයක්. මේකේ තමයි දුක තියෙන්නේ. මේකේ තමයි දුක තියෙන්නේ. මේ වගේ තත්ත්වයක් හොයාගත්තා නම් හරි කියලා අර පරණ පුරුදු පෙරේත කමේම විකෘතියක් මේක. විකෘතියක් මේක. මේ මනුස්ස ජීවිතේ තමයි දුක. දිව්‍ය ලෝකේ යන්න බලාපොරොත්තුෙන් පින් කරන බෞද්ධයෝ ඉන්නවනේ කොතෙකුත්. බෞද්ධයාගේ ප්‍රධාන ඉලක්කේ ඒකනේ. අයියෝ, ඔය පුණ්‍යානුමෝදනාවක් එහෙම කියවලා බැලුවොත් පණේ පා වෙනවා. පණේ පා වෙනවා කියන්නේ තියෙන ඉල්ලීම්, තියෙන බලාපොරොත්තු දියා බැලුවාම තනි කර තියෙන්නේ අර කාමයන්ගේ මොකද්දෝ වෙමීමක්, ආදීනෝ දැකීමක්, මේ පුද්ගලයෝ තුළ තියෙනවා ඒකනේ දන් දෙන්න එන්නේ. ආවට මොකද දීලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අන්න අර භවයකගේ ස්ථාවර කිරීමක්. මේ මිනිහා නැතුව වෙන මිනිහෙක් මට ලැබුණා නම් අන්න මම සතුටින්. මේ ආකාගේ තමයි අවුල තියෙන්නේ කියලා මේ ආකා ඇරෙන්න වෙන එකෙක් වෙන යකෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් දවසක බැරි වෙලාවත් එහෙම යකෙක් හොයාගත්තොත් ඌත් යකෙක් කියලා දැනගන්න වැඩි කල් යන්නේ නැහැ. අන්න මේ තියෙන තත්ත්වයට දේශ කරනවා. නමුත් වෙනස් විදිහක ස්වභාවයක්, වෙනස් විදිහක දෙයක්, වෙනස් විදිහක ස්ථාවර කිරීමක් මේ තැනැත්තා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තවත් විදිහක පරීක්ෂණයක්ම තමයි නේ, සෙවීමක්ම තමයි. කාමයන් හොයන්නේ හැබැයි අර විදියට භවයක් හොයනවා. ඊට පස්සේ අපි හිතමු ඒකත් තව ටිකක් ඒකෙත් ආදීනව දැකලා අන්න මේ තැනැත්තා මේ ප්‍රතිපදාවක් දිහාවට බැසගෙන භවනාවක් කළා, මේ විදියට පුහුණුවක් කළා. අන්න ඒකෙනුත් මේ බ්‍රහ්මචර්ය හා සම්බන්ධ සෙවීමක් බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මොකද කරන්නේ? මෙයා හිතනවා මම මේ විදියට බණ භවනා කළා, මම මේ විදිහේ බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනොත්, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව, මේ බ්‍රහ්මචර්ය කියන්නේ මේ ප්‍රතිපදාව නිසා මට මේ විදිහේ තත්ත්වයක් ලැබුණොත්, මේ ප්‍රතිපදාව නිසා මම මේ ආරණ්‍යක පන්සලක අධිපති කෙනෙක් වුණොත් කියලා ඔන්න ඔය විදිහට නොයෙකුත් සෙවීම් තියෙනවා. බොහෝ ඇත්තෝ මට පුද සත්කාර කරොත්, ගරු බුහුමන් කරොත් කියලා ඔන්න ඔය විදිහට සෙවීම් තියෙනවා. ඉතින් ඒකත් අර කලින් සෙවීම් වලට වැඩිය යම් කිසි විදියක උසස් බවක් බැලූ බැලමට පේනවා. නමුත් තාමත් අර පරණ පුරුදු මෝඩකමේම තමයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කොටස් තුනක් විදියට පෙන්නලා මේ සෙවීම් තුනම අවුල්, මේ සෙවීම් තුනම නුසුදුසුයි කියලා පෙන්නුම් කරන්න උත්සාහ ගන්න. කෝක හෙව්වත් තාමත් සංසාරේ. කෝක හෙව්වත් තාමත් අර විදියට අහුවෙලා. ඉතින් එහෙම දෙයක් අපිට දැන දැක ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ කොටස් තුනකට බෙදලා වෙන් කරලා පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියපු දෙයම යම් කිසි ගාථා දෙකකින් වගේ කුළු ගණනවා. ඒක තව අරුත් දක්වනවා. කියනවා මොකද්ද? සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ ඒසනාච පජානාති ඒසනානංච සම්භවං. මේ විදියට සමාහිත එකඟ සිත ඇති, සම්පජානෝ සම්‍යක් ප්‍රඥාව ඇති, සතෝ බුද්දස්ස ශාවකෝ සිහි ඇති වූ බුද්ධ ශ්‍රාවක තෙම ඒසනාච පජානාති සෙවීම්ද දැනගනි ඒසනානංච සම්භවං. සෙවීම් වල උපතද දැනගනි. යත චේතා නිරුජ්ජಂತಿ මග්ගංච කයගහමිනින් ඒසනානං කයා බිකු නිචාතෝ පරිනිබ්බුතෝති. යත තේචා නිරුජ්ජಂತಿ. මෙන්න මේ යමෙක් මේ සෙවීම් යමෙක්ට මේ සෙවීම් නිරුද්ධ වෙනවද මග්ගංච කයගාමිනි මේ ෂය කිරීමේ මාර්ගය ඇති වෙනවද ඒසනානං කයා බිකු නිචාතෝ පරිනිබ්බුතෝති. මේ විදියට සෙවීම් ෂය කරන ලද භික්ෂුව නිච්ඡාතෝ අපේක්ෂාවක් නැති නිවුනේ බවට පත්තේ. ඔය විදිහ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතන මේ විදියට සිහි ඇති එකඟ සිත ඇති ප්‍රඥාවන්ත මේ ශ්‍රාවකතෙම කොහොමද අන්න යා තුල මේ සෙවීම් සහ සෙවීම් වලට හේතුව සෙවීම්ද සෙවීම් වල සම්භවය සෙවීම් වල ඇතිවීමද දැන අන්න ඒක ෂෙයා කරන දිහාවට මේ තැනැත්තාගේ පුහුණුවක් ප්‍රතිපදාවක් ගැළපිලා එන්නේ කොහොමද කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්නුම් කරන්න උත්සාහ ගන්න. එතකොට අර අපි කලින් කිව්වා වගේ මේ එකම සෙවීමක් සොයන්න තියෙන උනාවක් වගේ දෙයක් විවිධාකාර කාමයන් විදියට, භවයන් විදියට, බ්‍රහ්මචර්ය විදියට අන්න ඒ විදිහේ විකෘති පෙන්නුම් කරනවා කියලා කිව්වට නරක නෑ. එහෙම නැත්නම් ඔය තණ්හාවෙත් තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ තණ්හාවත් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අර පරණ පුරුදු තණ්හාවම නෙමෙයි පසුවේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ කාමයන් ඔස්සේ පරීක්ෂා කරන කෙනෙක්, ඒ විදිහට හොයාගෙන යන කෙනෙක් අන්න සමහර විට මේ ද්‍රව්‍ය පැත්ත තමයි හොයන්නේ. දේවල් රැස් කරනවා. දේවල් රැස් කරනවා. මේ විදිහට මිල මුදල් රැස් කරනවා, යාන වාහන රැස් කරනවා, මේ විඳිය යුතු දේවල්, පරිභෝග කළ යුතු දේවල් මේ විදිහට රැස් කරනවා. ඉතින් මෙහෙම කටයුතු කරන ඒ තැනැත්තා අපි හිතමු කොච්චර හෙව්වත්, කොච්චර පරීක්ෂා කරත්, කොච්චර හඹාගෙන ගියත් මේ තැනැත්තට තේරෙනවා මේ සෙවීම තුළින් යම් කිසි විදියක දුකක්, වෙහෙසක් තමයි මතුවෙලා එන්නේ කියලා. දැන් අද කාලේ ලෝකේ ගත්තොත් ඒ විදිහේ නිකන් අමුතු අපේක්ෂා භංගත්වයකට පත්වෙච්ච ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මේ විදිහට මේ දිව්‍ය ලෝකයක් වගේ එකක් මවලා දෙන්නම් කියලා මේ පොරොන්දුවක් අපිට ලැබුණා තාක්ෂණයේ විසින්, මේ විදිහට මේ භෞතිකවාදීන් විසින් මෙහෙම පොරොන්දුවක් දුන්නට මොකද, මේ ධනවාදය විසින් මෙහෙම පොරොන්දුවක් දුන්නට මොකද. අන්න ඒ දිව්‍ය ලෝකේ, ඒ මවපු පාරාදීසේ අපි ඉදිරියේම දෙදරලා ඇදගෙන වැටෙන ස්වභාවයකට ටිකෙන් ටික පත් වෙලා තියෙනවා. ටිකෙන් ටික ඒක දකින්න පුළුවන්. එතකොට කොච්චර තාක්ෂණේ තිබුණත්, කොච්චර අහස සූරණ ගොඩනැගිලි තිබුණත්, කොච්චර වස්තු සම්භාර තිබුණත්, නොයෙකුත් රසවත් කෑම තිබුණත්, මොකද්දෝ රෝගී ස්වභාවයකින් පෙළෙන අර සොම්බිලා වගේ මිනිස්සු සංහතියක් බිහි වෙලා තියෙනවා. බිහි වෙලා තියෙනවා ඒක බොහොම පැහැදිලි. අර විදියට තාක්ෂණයේ තියෙනවා. වටපිටාව බොහොම භෞතිකව දියුණුයි. නොයෙකුත් සැප පහසුකම් වලින් පිරිච්ච ලෝකයක්. හැබැයි ඒත් නිකන් අර මොකද්දෝ වෛරස් එකකට ගොදුරු වුණා වගේ, සොම්බිලා වගේ ජීවිත ඒ විදිහේ පැවතුමක් ඔන්න මතුවෙලාවිල්ලා තියෙනවා. ඒකනේ ඔය මද්‍රව්‍ය වගේ ඒවා සෑහෙන විකිනෙන්. මද්‍රව්‍ය වලට තියෙන බිස්නස් වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ. ඉස්සර අර විදියට ස්වභාවික ශාකයකින් ලබා ගන්න මද්‍රව්‍යයක් තියුණා නම් ඕන දැන් දැන් වැඩි වැඩියෙන් ලැබෙන්නේ මොනවද? අර විදියට કૃතිම මේ ලැබ් එකක වගේ හදපු මද්‍රව්‍ය පවා වැඩි වැඩියෙන් විකිනවා. මොකද අර කොන්ක්‍රීට් වනාන්තරයක ඒවා හදාගන්න එක ලේසි, ඒවා සප්ලයි කරන එක ලේසි. ඒවා අරගෙන තමුන්ගේ කය මනස විකෘති කරගන්න මිනිස්සු, ඒවයින් යැපෙන මිනිස්සු කොතෙකුත් දැක දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ යථාර්ථයක්, ඒ විදිහේ වටපිටාවක් මතුවලා තියෙනවා. මොකක් නිසාද? අර කාමයන් තමයි හොයාගෙන ගියේ. කාමයන් හෙව්වට මොකද? කාමයන් සෙවීම තුලින්ම අන්න තේරෙනවා ඒකේ නිසරු බවක්. මේ බලාපොරොත්තු වුණ තරම් දෙයක් මේක ලැබෙන්නේ නැහැ. කොතේකුත් ෆැන්ටසිස් තියෙන්න පුළුවන් අපිට. නමුත් ඒ ෆැන්ටසියක් ලං කරගත දවසක තේරෙනවා තවදුරටත් ඒක අර කීතරම් ඕජසක් පෙන්වන්නේ නැහැ. අපේ හිත තුල තමයි මේ ෆැන්ටසි තිබිලා තියෙන්නේ. ඇත්තට ගත්තාම මේ ෆැන්ටසි එච්චර දේවල් නැහැ. එච්චර බලාපොරොත්තු වුණ තරම් දෙයක් නැහැ. ඒ දැන් ඒ දෙක අත්දැකීම් දෙක තුනක් මත පදනම් වෙලා අලුත් ෆැන්ටසියක් හදනවා. මේ වගේ දෙයක් තියුණොත් අන්න මොකද මේ භවයක සෙවීමක් කියන්නේ ඕක තමයි. මේ ඉන්න තත්ත්වය හරි නැහැ. මේට වැඩිය වෙනස් විදිහක ස්වභාවයක් තියුණා නම් මේ මම විඳින කම් සැප හරියන්නේ නැහැ. වෙනස් විදිහක සැපයක් ලැබුවා නම් මේ මගේ වටපිටාවේ ඉන්න පුද්ගලයෝ හරියන්නේ නැහැ. මෙයා එක්ක ඉන්න තිබුණා නම් කියලා ඔන්න ඒ විදිහේ මොකද්දෝ සුරංගනා ලෝකයක්, ඒ විදිහේ පරීක්ෂාවක් සිද්ධ කරනවා. අන්න මොකද කරේ? මේ කාමයන් තමයි මුලින් හේව්වේ. නමුත් ඒකෙන් තෘප්තිමත් නො වූ මේ තැනැත්තා මීට වැඩිය වෙනස් විදිහක දෙයක් මට ලැබුණොත් කියලා අපේක්ෂා කරනවා. තාමත් මේ දෙකේදිම අර විදිහට මේ දේවල් මත පදනම් වෙච්ච සෙවීමක් තමයි. කාමයන් කියන්නේ දේවල්, අර විදියට භවයක ස්ථාවරත්වයක්, මේ විදිහේ තත්ත්වයක් මට ලැබුණොත් මම සතුටින් ඉන්නවා කියන ඒ ස්ථාවරත්වය. ඒකත් අන්න තාමත් දේවල් මත පදනම් වෙලා තියෙන්නේ. එතකොට මේ දෙවනි කොට එකට යන්නේ මේකේ ආදීනව දැකමින් බව නම් හැබෑව. මේක හරි නැති හින්දා තමයි අර විදිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මෙයා හරි නැති හින්දා තමයි වෙනස් විදියක පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ. මේ වටපිටාව හරි නැති හින්දා තමයි වෙනස් විදියක වටපිටාවක් බලාපොරොත්තු වෙන්නේ. අනේ මෙයා එක්ක මට ඉන්න තියුණා නම් මම සතුටින් ඉඳී. මේ විදියේ වටපිටාවක් තියුණා නම් මම සතුටින් ඉඳී. මේ අසනීප නැති වුණා නම් මම සතුටින් ඉඳී. මේ 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 රැකියාව නැතුව වෙන රැකියාවක් තියුණා නම් මම සතුටින් ඉඳී කියලා ওই විදියට මොකද්දෝ වෙනස් විදියක ස්වභාවයක් අපේක්ෂා කරනවා. අන්න මුල්කි සෙවීමම ඒකේ විකෘතියක් බවට පත් වුණු ආකාරය. ඒ දෙවනි ඌ ස්වභාවයකට පත් වූ ආකාරය. අර්ථමත් හොයන්නේ දේවල් ද්‍රව්‍ය මත පදනම් වුණා. හැබැයි අන්න ඒකේම වෙනස් දෙයක් හොයනවා. ඊට පස්සේ අපි හිතමු මේ තැනැත්තා ඒ ස්ථාවරත්වයත් අර විදියට භවයක් මේ විදිය පැවැත්මක් ස්ථාවර කරන්න දඟලන දැඟලිල්ලත් යම් කිසි පමණකට අසාර්ථක වුණා කියලා එක කසාදයක් අතහැරලා තව එකක් බැඳ ගන්නවා. බැඳගත්තට පස්සේ ටික දවස යනකොට ඒකෙත් අන්න හිල් අඩුපාඩු පේන්න ගන්නකොට තේරෙනවා අයියෝ මම කරගත්ත මොඩකමක් කලින් එක මීට වඩා හොඳයි වගේ. එක ජොබ් එකක් අතහැරලා වෙන ජොබ් එකකට යනවා. අන්න ඒකේ ටික දවසක් යනකොට තේරෙනවා ආපෝ පරණ තැන මීට වැඩි විවේකයක් තිබුණානි කියලා. එක වටපිටාවක් අතහැරලා වෙනස් විදියක වටපිටාවක් හොයාගෙන යනවා. දැන් පහුගිය දවසක ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝයර් කෙනෙක් සුදු මහත්තයෙක් අපි වරක් දෙවරක් ඇවිල්ලත් ගිහිල්ලා තියෙනවා. එයා කියනවා මේ එහෙ ඉඳලා කියන්නේ මම මේ හොඳ රස්සාවක් කරන කෙනෙක්, මට මේ විදිහේ ආර්ථික ප්‍රශ්න නැහැ, මේ විදිහ හොඳ නගරෙක මම ජීවත් වෙනවා. ඒ වුණාට මම ගොඩාක් මානසිකව පීඩා විඳිනවා, මේ මේ සම්බන්ධතාවලදී දුක් විඳිනවා, මේ විදියට වෙහෙසක් මට තියෙනවා. ඒකින්ද මම කල්පනා කරා මේ විදියට ඇවිල්ලා භවනාවකේ දෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් මොකද කරේ, ආවා ලංකාවට මාස 3ක් නිවාඩු දාලා මෙහෙ ආවා. ඉතින් ලොකු කැපකිරීමක් නේ යාගේ පැත්තෙන් ගත්තොත්. ඔය බෞද්ධයෙක්ටවත් කරන්න බැරි කැපකිරීමක්. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ටවත් කරන්න බැරි කැපකිරීමක්. තවත් දෙක තුනක් රිට්‍රීට් එකට යන්න උනත් අහනවා අම්මෝ මේක කොහොම කරගන්න වේද දන්නේ නැහැ, මම භාවනා කරලත් නැහැ, මට මෙහෙම ඉන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම ගත්තාම අර පිට රට කෙනෙක් සුදු කෙනෙක් මේ දියේ නන්නාඳුනන පරිසරයකට නන්නාඳුනන ආහාර නන්නාඳුනන දේශගුණයක් මේ මිනිස්සු අඳුරන්නේත් නැහැ, භාෂා ප්‍රශ්න ජාතිකත්ව ප්‍රශ්න ඔය සික ඔක්කොම නොසලකා ඒ විදිහේ කැපකිරීමක් කරනවා කියන්නේ ලොකු ආයෝජනයක් ඇත්තටම. හැබැයි ආවට මොකද ඇවිල්ලා සතිය යනකොට අර තමන් ඒ පරිසරයේ තිබුණ ප්‍රශ්න ටික වගේම වෙනත් ප්‍රශ්න ටිකක් මතුවලා ආවා. මොනවද? මෙහි උස්නේ වැඩි. උස්නේ වැඩි, හියුමිඩිටි වැඩි. දාඩි දාන ඉවරයක් නැහැ. වතුර බෝතලයක් අතේ තියාගෙනම ඉන්න ඕනේ. ඊට පස්සේ මේ මේ යෝගීන් ටික ඔක්කොම හාමරවලට වෙලා කයිවාරු ගහනවා. ඊට පස්සේ මේ හාමුදුරුවොත් ඒ භාවනා කරනවා වෙනුවට නිකන් ඉන්නවා වගේ තමයි වැඩි හරියක් පේන්නේ. මේ කෑමත් හරි නැහැ කියලා ඔන්න සතියක් යනකොට සති දෙකක් යනකොට මේ මනුස්සයා පුදුම ද්වේෂයක් ඇති කරගත්තා. දැන් මේ අලුත් වටපිටාව ගැන මොකද වුනේ? ආ හිතුවා මේ භාවනා මධ්‍යස්ථානයකට ආවම හරි කියලා. නමුත් මොකද වුනේ? අන්න මෙතෙන්ට ආවම තේරෙනවා අර විදිහේම වෙනස් විදිහක ප්‍රශ්න ටිකක් මතුවලා එනවා. ඉතින් අර මාස 3ක් නිවාඩු දාලා ඔක්කොම හදාගෙන ඇවිල්ලා අන්තිමට සතියකම ආරය යනකොට පැදුරටත් නොකිය යන්න ගියා. ද්වේෂෙන් ගියේ තනිකර. ද්වේෂෙන් ගියේ. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට ඒ රටට ගියත් අර තියුණ ප්‍රශ්න ටිකමයි, මේ රටට ආවත් ඒ තියුණ ප්‍රශ්න ටිකමයි. කොක්ක තියෙන්නේ වෙන තැනක. ඉතින් අන්න භවයක් පිළිබඳ අපේක්ෂා කරනවා. මේ විදිහේ පරිසරයකට ගියාම හරි, මෙහෙම එකකට ගියාම හරි කියලා. නමුත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. පරණ පුරුදු කසාදයක් අත්හැරලා ඒ විදිහේම අලුත් කසාදයක් හොයාගන්නවා. අනේ ටික දසක් බලනකොට ඒ කපාපු බලෝ වගේ එයා වගේමයි ඒ විදිහේම නුරුස්සනා ගති තමයි තියෙන්නේ. පරණ රස්සාව අතහැරලා අලුත් රස්සාවක් හොයා ගන්නවා. ටික දවසකින් බලනකොට ඒකෙත් තියෙනවා ඒ විදිහේ හිල් අඩුපාඩු ටිකක්. කලින්ට වැඩියත් විවේකී අඩු වුණා, නැතුව ගියා කියන දේ අදහස් කරනවා. මේ බංගලොත් රටේ අතහැරලා ගිහිල්ලා වෙන රටකට ගියා නම් මගේ ජීවිතය යහපත් වෙනවා කියලා හිතනවා. ඇත්තටම මොකද්දෝ පහසුවක් දැනෙනවා. මේ කලින් මීට වැඩිය හොඳට ජීවත් වෙන්න පුළුවන්, කාලබිල ඉන්න පුළුවන්, මේ විදිහේ ජීවිතය විඳින්න පුළුවන් කියලා මුල් අවදියේදී දැනෙනවා නම් තමයි. නමුත් ආපහු තව ටික දවසක් යනකොට මොකද්දෝ අඩුපාඩුවක් තේරෙනවා. මොකද්දෝ අවුලක් තේරෙනවා. ඔන්න ඔය විදිහට දේවල් මත පදනම් වෙලා කරන පරීක්ෂණ අන්න කොහොම හෙව්වත් හොයාගන්න දෙයක් නැහැ. මොකද මේ දේවල් වල තියෙන ධර්මතාවයම තමයි ඒකේ උපතක්, පැවැත්මක්, අභාවයක් තියෙනවා. ඒ උපත අපිට ප්‍රණීත වුණාට, පැවැත්ම අපිට ආකර්ෂණීය වුණාට, අභාවය දකිනකොට අන්න අපිට කරපං එනවා, ඇලර්ජීස්. අර විදිහට ආසත්මික ලක්ෂණ ඉදිරිපත් වෙලා එනවා. එතකොට තේරුම් ගත යුත්තේ තමයි අන්න මේ දේවල් මත පදනම් වෙච්ච මේ පරීක්ෂණේ කොහොමත් ඔය අවදි හරහා යනවා. ඒකයි වැඩේ. දැන් ඉපදුනාට පස්සේ අන්න අනිවාර්යෙන් දිරීමක්, ලෙඩවීමක්, මරණයක් මතුවෙලා එනවනේ. දැන් පහුගිය දවසකත් ඔය රිට්‍රීට් එකකට වගේ ගිහිල්ලා එදා ඒගොල්ලන්ට මාතෘකාව තිබුණේ මේ මරණයක් මේ විදියට මරණ ධම්මෝ, මැරෙන ස්වභාවය ඇති කියන අදහස තමයි ඉදිරිපත් වෙලා තිබුණේ. මැරෙන ස්වභාවය ඇති. එතකොට මොනවද මේ මරණ ධම්ම කියලා භාග්‍යතුන් වහන්සේ අර්ථ දක්වනවා. මේ අඹු සැමියෝ කියන්නේ මරණ ධර්ම, මැරෙන ස්වභාවය ඇති දේවල්. මේ දූ දරුවෝ කියන්නේ මැරෙන ස්වභාවය ඇති දේවල්. මේ යාන වාහන, වස්සු සම්භාර, මේ අරකබාන කියන්නේ මැරෙන ස්වභාවය ඇති දේවල් කියලා. ඔන්න ඔය විදිහට මේ අපි එකතු කරගත්ත, රැස් කරගත්ත මේ සියල්ල මැරෙන ස්වභාවය දේවල් ඇති විදිහට පෙන්වුම් කරනවා. එතකොට එහෙම තමයි ඒ මරණ ධම්ම කියන එක අර්ථ දක්වන්නේ. එතකොට ඒ රැස්සලා ඉන්දිය පිරිසට නිකන් මරණය ගැනනේ කතා කරන්නේ. ආරම්භයක් විදිහට මං කිව්වා. දැන් මෙතන මේ අපි ඉපදිලා ඉපදිච්ච පිරිසක් තමයි ඉන්නේ. ඉපදිලා නිවරයි ඉන්නේ දැන්. ඒකනේ මේ සාක්ෂි වෙන්නේ. ඉපදුන් නැත්තම් මෙහෙම සාක්ෂි වීමක් නැති වෙන්න තියුණා. දැන් ඉපදිලා තමයි මේ සාක්ෂි වෙලා තියෙන්නේ. ඒතර මේ 100ක වගේ පිරිසක් ඉපදුණු බවට සාක්ෂි, ඉපදුණු බව සාක්ෂි කරගෙන තමයි අපි මේ ධර්ම දේශනාවකට, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතකොට මේ ඉපදුණු කෙනාට අනිවාර්යෙන් මුහුණ දිය යුතු ධර්මතාවයක් තමයි මේ මැරීම කියන එක. ඒතර මැරීම කියන එක ගත්තහම අපි නිකන් මේ භෞතික මේ කයේ නිරුද්ධ වීමක් ගැන කල්පනා කරනවා. මේක තමයි මැරීම කියලා. මේ කය නිරුද්ධ වීම තමයි මැරීම කියලා. නෑ, එහෙමම නෙමෙයි. ඒ වෙනුවට අන්න මරණ ධර්ම, මැරෙන ස්වභාවය ඇති ගතියක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් සමහර විට අර අඹු සැමි යා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙන්න පුළුවන්. දූ දරුවෝ වෙන්න පුළුවන්. මේ වස්සු සම්භාර වෙන්න පුළුවන්. මේ මගේ සංකල්ප වෙන්න පුළුවන්. අනේ ජීවත් වෙනවා කියන්නෙම ඔය ටිකේ මරණයට මුහුණ දෙන්න වෙනවා. එතකොට අර නිකං කාය නිරුද්ධ වීමක්ම නෙමෙයි. ඒ වෙනුවට මේ අපේ වටපිටාවේ තියෙන ලෝකෙත් මැරෙනවා. ලෝකෙත් මැරෙනවා. සමහර වෙලාවට කය තාමත් ජීවත් වෙනවා, ලෝකේ මැරිලා. අනේ එතකොට පණ තියනට මොකද මලා වගේ. ඔය වයසක කට්ටිය එහෙම ඉන්නේ. ජීුණේ ඔක්කොම මැරිලා ඉවරයි දැන්ටම. රැකී රක්ෂා තියුණද ඒවා මැරිලා ඉවරයි. ඊට පස්සේ මිල මුදල් තියුණද ඒවත් කොහේ හරි ආයෝජනය කළා, පිස්සෙක් ගාව කොහේ හරි ආයෝජනය කළා, ඒ මිල මුදලුත් මැරිලා ඉවරයි. දූ දරුවෝ ඔක්කොම හොඳින්ම එකෙන්ම කියලා දීලා ඒ සම්බන්ධතා මරලා ඉවරයි. එතකොට ওই විදිහට මේ ලෝකේ මැරිලා, ලෝකේ මැරිලා තාමත් මිනිස්සයනම් ජීවත් වෙනවා. හැබැයි ඉතින් මලා වගේ ආයේ තවත් ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නැතුවා වගේ තියුණ ගොඩ ගහගත්ත හීන කන්දරාවම බිඳිලා ගිහිල්ලා අන්න මොකද උනේ? අර මරණ ධර්ම මේ උපන්න කෙනාට මේක හිමි වෙලා තියෙනවා. එතකොට එන්නේ විදිහේ මේ දේවල් මත පදනම් වුණු යම් කිසි දෙයක් අපි අපේක්ෂා කරනවද, අන්න එතකොට මොකද වෙන්නේ? ඒක අනිවාර්යයෙන් මේ කී ෆේසස් හරහා යනවා. ඉතින් ඒකෙන් කවදාවත් සතුටක්, තෘප්තියක් අපේක්ෂා කරාට ලබන්න වෙන්නේ නැහෙනි. මොකද හේතුව මේ ධර්මතාවයක් විදිහටම මේ දේ තියෙන්නේ අර විදිහේ ස්වභාවයක්. උපන්දේ දිරීමකට, ලෙඩවීමකට, මරණයකට ලක් වෙනවා. ඒක තමයි ධර්මතාවය. එතකොට අපි උපන්දයක් මත පදනම් වෙලා සෙවීමක් කරලා උපන්දයක් මත සතුටක්, සැනසීමක් අපේක්ෂා කරනවා නම් ඒක මේ ලෝකයේ ප්‍රායෝගික නැහැ. අන්න එතනයි තියෙන අවුල. ඒක නිසා කාමයන් පිළිබඳ හෙව්වත්, ඒක ස්ථාවර කිරීමක් විදිහට භවයන් පිළිබඳ හෙව්වත්, ওই දෙකම අර කී විදිහට මරණ ධර්ම, මැරෙන ස්වභාවය ඇති දේවල් පිළිබඳ පරීක්ෂණයක්. ඒතකොට කවදාවත් ඔය සෙවීමෙන් අර විදිහේ නිවැරදි සැනසීමක් ළඟා කරගන්න බෑ. අන්න එහෙම දෙයක් දැනෙන්න දැනෙන්න ඊට පස්සේ මේ දැනත්ත මොකද කරන්නේ? ඊට පස්සේ මෙයා කල්පනා කරනවා, එහෙමනම් මම මේ Brahmacharya හෙව්වා නම්, ප්‍රතිපදාවක් හෙව්වා නම් කියලා ඔන්න අර දේවල් වෙනුවට අපි කියමු හිස් බවක්, එහෙම නැත්නම් ප්‍රතිපදාවක්, ශුන්‍යතාවයක් හොයන්න මේ තැනත්තා කටයුතු කරනවා. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් ප්‍රතිපදාවට බැසගත්ත කට්ටිය හොයන්නේ ශුන්‍යතාවයක්. අර විදියට කලින් හෙව්වේ ෆෝම්. ෆෝම් කියන්නේ යම් කිසි විදියක දේවල්, ද්‍රව්‍ය ඇති බව කියලා අපිට ගන්න පුළුවන්. ඇති බව කියන වචනේත් හොඳයි. ඇති බව. එතකොට නැති බව පිළිබඳ පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා. මේ කාමයන්ගේ කෙලවර කිරීමක් තියුණා නම් යහපත්, මේ භවයන්ගේ කෙලවර කිරීමක් තියුණා නම් යහපත් කියලා අලුත් විදියක පරීක්ෂණයක් කරනවා. හැබැයි ඒකත් අමුතු විදියේ කොක්කක් බවට පත් වෙන්න පුළුවන්. අමුතු විදියේ කොක්කක් බවට පත් වෙන අනතුරක් ඒ තුලක් තියෙනවා. එතකොට මේ Brahmacharya පිළිබඳ සෙවීමකුත් භාග්‍යතුන් වහන්සේ මේකට ඇතුළත් කළා තියෙනවා. ඇතුළත් කළා තියෙනවා මේ විදියට වැරදි ප්‍රතිපදා වෙන්න පුළුවන්. වැරදි ක්‍රමවේද වෙන්න පුළුවන්. මේ ඔස්සේ සෙවීමක්, පරීක්ෂාවක් සිදු කරනවා. දැන් සාමාන්‍ය දැන් මේ දවස්වල රිට්‍රීට් එකක් යනවා, මෙහෙණින් වහන්සේලාගේ රිට්‍රීට් එකක්. ඒතර සාමාන්‍ය වගේ පිරිසකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බැලුවොත්, ඒගොල්ලෝ බැරි වෙලාවත් විවෘත වෙන්න පොඩ්ඩක් ඉඩ දීලා බැලුවොත්, ඒගොල්ලෝ කියන්නේම අම්මෝ මේ ලෝකේ වanan නෙමෙයි. ඒ කියන්නේ මොනවාදෝ Brahmacharya කියලා හොයලා තියෙනවා. හැබැයි හොයලා තියෙන්නේ කුණු ගොඩම්ම තමයි. අනේ අර කලින් ඉන්දිය කුණු ගොඩ අගෙයි කියලා කියන්න පුළුවන්. අර කකා බිබි ජොලි කරපු කාලේ අගෙයි කියලා කියන්න පුළුවන්. දැන් හොයන දේවල් වල හැටියට මොන මොනවාදෝ හොයනවා. මොන මොනවාදෝ හොයනවා. අතන ආශ්චර්යයක් තියෙනවායි, මෙතන ආශ්චර්යයක් තියෙනවායි, අර පහණෙන් බැලුවාම බ්‍රහ්ම ලෝකේ පේනවායි කියලා ඔන්න මොන මොනවාදෝ හොයනවා, පරීක්ෂා කරනවා. මේක වටේ කරකීලා මෙහෙම දෙයක් ඉල්ලුවොත්, පැතුවොත් ඒක සාක්ෂාත් වෙනවායි කියලා ඔන්න බෝධීන් වහන්සේ කෙනෙක් හොයාගෙන යනවා. ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා. බ්‍රහ්ම ලෝකයේ එක ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකක්, සූම් කනෙක්ෂන් එකක් හදාගන්න බලනවා. හොඳට තේරෙනවා මේ හොඳටම අවුට් ගිහිල්ලා දැන්. පිස්සු කියන එකේ හොඳ මේක ආයි නිකන් අර කාපු බීපු ජොලි කරපු පිස්සුවක් නෙමෙයි. ඒ වෙනුවට අමුතුම එකක් අර විදියට දේශනා කරන්න පටන් ගන්නවා. මොනවා හරි ආලෝකයක් මාක් හරි පෙවුනොත් ඔන්න ඒක ගැන කතා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිය වර්ණාවලිය, මෙන්න මේ පාට වගේ පාටක් තමයි මට පෙවුනේ කියලා අර කෝඩ් එකත් එක්කම ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් භූතයෙක් මොකෙක් හරි දැක්කොත් ඔන්න කියනවා මට මේ විදිය අමනුෂ්‍ය බලවේග තියෙනවා, මාර බලවේග තියෙනවා කියලා ඔන්න කියවන්න පටන් ගන්නවා. අනේ මාරයට වෙන වැඩ නැත්නම් හොඳයි අප්පා. මාරයට මේ කට්ටිය පිටිපස්සෙන් එන්න. ඒක තමයි වැඩේ. අන්නේ ඒ Brahmacharya සෙවීමකට බැසගෙන ධ්‍යාන පරීක්ෂා කරනවා, ධ්‍යාන භාවනා කරනවා. ඊටසේ කියනවා මම චතුත්ථ ධ්‍යානෙට සමවැදුනා, හැබැයි මටත් නිකන් වටපිටාවේ සද්ද ඇහුණා. එතකොට බුදුහාමුදුරුවෝයි මොගලන් හාමුදුරුවෝයි මමයි විතරයි මේ විදිහේ වැඩකට හැකියාවක් තියෙන කට්ටිය ඉන්නේ කියලා ඔන්න ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මොනවදෝ පිස්සු විකාර ටිකක් මේ මේ බ්‍රහ්මචර්ය එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කියලා ලං කරගෙන තියෙනවා. මේ විදිහට දෙයක් තමයි මං හවන්නේ, මේ විදිහේ දෙයක් තමයි මං පරීක්ෂා කරන්නේ කියලා අර මුල වැඩි අමතක වෙලා, මුල වැඩි අමතක වෙලා අන්තිමට බලනකොට ආපු දේ ඇරෙන ඉතුරු දේ ඉතුරු ඒවා ටික ඔක්කොම කරලා ගෙදර යනවා. ඉතින් ඒ වගේ හරි විකාර ජෝක් විකාර රූපී වැඩ මේ විදිහේ භාවනා මධ්‍යස්ථානෙක එහෙම නැත්නම් ඔය ආරණ්‍යක දකින්න පුළුවන්. තමන් ආපු වැඩේ ඇරෙන ඉතුරු ටික ඔක්කොම කරනවා. ඉතුරු ටික ඔක්කොම කරනවා. කරලා බලාපොරොත්තු වෙනවා ඒ සෙවීම තුලින් සැනසීමක්. ඉතින් ලැබෙන විදියක් නැහැනේ. ලැබෙන විදියක් නැහැනේ. දැන් පහුගිය දවසක මට මතකයි ඔය පොඩි වෙලා දවසක වැඩසටහනකට පොඩි වෙලාව ඒ කට්ටිය තියුනේ. ඉතින් ගියා. ගිහලා සක්මන් කරමුයි කියලා. ඔන්න සක්මන්ට විසිරලා ගියා. ගියාට පස්සේ ඔන්න අර කොහෙදෝ ඉඳිය බලු නකුටෙක් ඇවිල්ලා වටපිටාවේ නකුට වනවන දෙතුන්තරයක් එහෙම කැරකුණා. මගේ ළඟටත් ආව ඈත තියා තේරුණා හරියන්නේ නැහැ කියලා හැරිලා ගියා. තව දෙතුන් දෙනෙක් ළඟට ගිහිල්ලා කැරකිලා කොහොම හරි එක මිනිස්සෙක් ගාවට ගියාම තේරුණා මගේ මේ බලු වයිබ් එකට හරියන වයිබ් එකක් මෙයාගේ තියෙනවා කියලා. අනේ එතන නැවතුණා එකගේ පස්සේ වැටුණා. අනේ ඉතින් සක්මණ පුරාවට ඔන්න දැන් වලිගේ වනවන ලෙව කකා පිටිපස්සෙන් යනවා. හරි. ඉතින් අර මිනිස්සයාත් අරක අනුග්‍රහ කරනවනේ. එයා ඒක අවුස්සනවා. ඉතින් බල්ලටත් තේරෙනවා මගේ වයිබ් එකට හරියන එකෙක් තමයි මේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? තව ටික වෙලාවකින් අර සක්මණෙන් ඉවරලා අරගෙන ගියා කෑම ටිකක් දෙන්න. ඈ හොඳට යන විදියට තේරෙනවා දැන් දෙන්න කාලා බීලා ජොලි කරගන්න තමයි යන්නේ කියලා. කෑම ටිකක් දීලා ආපහු ආවා. ආපහු ඇවිල්ලා ඔන්න ආපහු බල්ලත් එක්ක ටිකක් වෙලා සක්මන් කරා. ඉතින් අන්තිමට මේ ඇවිල්ලා කෙටි වෙලාවකට ඇවිල්ලා සුළු කාලයකට ඇවිල්ලා බල්ලෙක් හොරතර කර කර ඉඳලා ආපහු ගෙදර යනවා. අන්න බ්‍රහ්මචර්ය පිළිබඳ කරපු පරීක්ෂණය තමයි ඔය තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සැනසීමක්? ඒක තමයි වැඩේ. ගොඩ දෙනෙක්ට වර්ධින දේ තමයි අර විදියට අර වගේ අපේක්ෂාව දුරු කළා. ඒ විදිහේ ඉහළ විදිහක සෙවීමක් කියලා එකකට බැසගත්තා. හැබැයි තන්නිකර වැරදි දිට්ටියක්. මේ සත්තුන්ට අනුකම්පාව කරන්න ඕනේ, සත්තුන්ට මෛත්‍රී කරුණාව කරන්න ඕනේ, සත්ව ඝාතනය හොඳ නැහැ කියලා දළදා මාලිගාව ඉස්සරහා ගිනි තියාගන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. ප්‍රතිපදාවේ නාමයෙන් තමයි ඒක අල්ලගෙන තියෙන්නේ. ප්‍රතිපදාවේ නාමයෙන් අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහේ සෙවීමකින් අපිට සැනසීමක් ගන්න පුළුවන්ද කියලා ගැවතොත් අමාරුයි. අමාරුයි. ඒ වෙනුවට තාමත් අර පරණ පුරුදු මෝඩකමේම තමයි. ඒකෙම තමයි, ඒකෙටම තමයි අහුවෙලා ඉන්නේ. ගොඩාක් කලාවට මේගොල්ලෝ අර නිකන් අර ඔය මේක වරද්ද ගන්න කට්ටියගේ ස්වභාවය තමයි. අර අපි කියන්නේ නිකන් සමතකාරයෝ කියලා නිකන් එහෙම කියන්නේ. නිකන් මේ ශුන්‍යතාවයක් වාගෙන යනවා. ඇති බව වෙනුවට නැති බව පිළිබඳ සෙවීමක් කරනවා. මේක මේ විදිහේ පරීක්ෂණයකට වැඩිලා ඉන්නවා. හොඳ කියන එක ස්ථාවර කරන්න හදන එක තමයි ඒගොල්ලන්ගේ ස්වභාවය. හොඳ හොඳ නරක නෙමෙයි හොඳ. හොඳ ස්ථාවර කරනවා. හැමෝම භාවනා කරන්න ඕනේ. මේ 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 රට සිංහල බෞද්ධ රටක්. මේ මෙච්චර කාලයක් මේ ශාසනය පවතිනවා කියලා ඔන්න ඔය විදිහට නොයෙකුත් නොයෙකුත් දේවල් නොයෙකුත් නොයෙකුත් අපේක්ෂා අරගෙන තියෙන්නේ මොකක් නිසාද? මේ ප්‍රතිපදාවේ නාමයෙන්. ප්‍රතිපදාවේ නාමයෙන්. ඉතින් සැනසීමක් විවේකයක් ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවනේ. ගොඩ දෙනෙක්ට ලැබෙන්නේ නැහැ. මොකද බ්‍රහ්මචර්ය පරීක්ෂණයක් විදියට වැරදි දෙයක් හෙව්වා. වැරදි දෙයක් හෙව්වා. ඉතින් මේ 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 තුන්වෙනි කොකු භයානකයි එක පැත්තකින්. අර කනබොන කාලේ වැඩිලා තියුණ කොක්කට වැඩිය භයානකයි දරුණුයි මේ නැති බව. ඇති බව පිළිබඳ සෙවීමකට වැඩිය නැති බව පිළිබඳ සෙවීමක් දරුණුයි. ඒකේ සංකීර්ණතාව වැඩි. ඉතින් ඒ විදිහේ දෙයකට ගොඩ දෙනෙක් අහු වෙලා තියෙනවා. ඒ විදිහේ දේවල් බොහෝ භාවනානුයෝගී මේ දී ප්‍රතිපදාවකට බැසගත් කට්ටිය කරන බව අපිට දකින්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මේ හොඳට දන්න අඳුරන කාලයක් තිස්සේ සම්බන්ධ වෙන මේ දවස්වල මෙහි නැවතිලා ඉන්න කෙනෙක්. උතර මාත් එක්ක පොඩි ගමනක් ගියා. ගිහිල් එන ගමන් අහනවා බලන්න ස්වාමීන් වහන්ස මෙච්චර මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නවා. මෙච්චර මේ නිස්සරණයක් තියෙනවා. මෙච්චර මේ 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 මිනිස්සුන්ට මේ මේ වැඩ කටයුතු කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ බැලුවාම මේ භාවනා ශාලාව හිස්නේ. මේ කමටහන් ගන්නවත් කට්ටිය නෑනේ. මට හිතාගන්න බෑ ඇයි මේ මේ නිස්සරණ වනේ පිරෙන්න පැවිද්දෝ නැති කියලා. මට හිතාගන්න බෑ ඇයි මේ භාවනා ශාලාව පිරෙන්න මිනිස්සු නැති කියලා. මට හිතාගන්න බෑ ඇයි මේ මේ ලොකු ආම්දුරන්ට ඉවරයක් කරගන්න බැරි පමණට කමටහන් වාර්තා නැති කියලා. ඔබ වහන්සේ හිතන්නේ මොකක් නිසාද මේ විදියට පැවිද්දෝ නැත්තේ? ඇයි මේ කොමල පැවිදි වෙන්නේ නැත්තේ ඇවිල්ලා කියලා අහනවා. මං කෝ ඇයි ඔයා පැවිදි වෙන්නේ නැත්තේ කියලා. අනේ හේතු කාරණාට ගණනාවක් ඉදිරිපත් කරා. එයාට පැවිදි වෙන්න බැරි වෙන හේතු ටිකක්. ඉතින් ටිකක් වෙලා කියාගෙන යනකොට මෑන්ට තේරුණා මම මේ ඇහුවේ මොකද්ද කියලා. මොකද මිනිහාට බැරි නම් ඉතින් අනිත් කට්ටිය ගැන මොන කතාවද? දැන් එයාත් ඉතින් තාම අර ගොඩ ඉඳගෙන පීනන්න සැලසුම් ගන්න කෙනෙන්නේ. ඒ ඉඳගෙන ඇයි අහනවා අනිත් කට්ටිය වතුරට පයින් නැත්තේ ඇයි අහනවා. මිනිහත් ගොඩ ඒ ගොඩ ඉඳගෙන අනිත් කට්ටිය වතුරට පයින් නැත්තේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඕක තමයි වැඩේ. මේ විදියට ලෝකයේ ජනතාව කොතිකුත් ඉන්න පුළුවන්. ඒ ජනතාවගෙනුත් සුළු ප්‍රමාණයක් තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දහමක් මේ විදි දෙයක් වැළඳගන්න. ඒ වැළඳගත්ත කට්ටියත් බොහෝ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒකෙනුත් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි හරි දහමක් අඳුනගන්න. ඒ දහම අඳුරගත්ත කට්ටියත් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි පැවිදි වෙන්නේ. ඒ පැවිදි වුණු කට්ටියත් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අන්න භාවනා කරන්නේ. පැවිද්දොන්ටත් භාවනා කරන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. මමත් බලනවා මේ දවස්වල මටත් භාවනා කරන්න ඕනේ නැද්ද කියලා. එහෙම මොකද්දෝ නිකන් ප්‍රශ්නාර්ථයක් මා ඉදිරියෙන් මතුවලා දෙනවා. මට ඉතින් ඔය වැඩසටහනක් ගියාම ඒ කට්ටියට පේන්න පොඩ්ඩක් භාවනා කරන්න වෙලා තියෙනවා. ඒකත් වාසියට ඉතල තියෙනවා. පෑඩ් දෙකක් හරි මේ කට්ටියව මෙහෙවගෙන යන්න ඕන නිසා හරි සක්මනක පරියන්කික යෙදෙනවා. ඒ විදියට කටයුතු කරනවා. ඉතින් මොකද්දෝ එකක් තියෙනවා. මොකද්දෝ ග්‍රහයෝගයක් තියෙනවා. ඒ හිතුව පමණින් වෙන්නේ නැහැ. අපි හිතනවානේ නිකන් මෙහෙම නිකන් මේක කරඬුව වගේ වඩම්මගෙන යයි කියලා. එහෙමම නෑ. හැම වෙලේම ඉතාම සුළු පිරිසක් තමයි මේ හරි ප්‍රතිපදාව තෝරන්නේ. ඒක ප්‍රමාණාත්මකව ඉතාම සුළුයි. බුදුරජාණන් වහන්සේ වැඩ විඳිය කාලෙත් ඒකම තමයි තත්ත්වේ. ඔය අනුපාතේ කිසිම වෙනසක් නෑ. ඔය අටුවාවේ සඳහන් වෙනවා කෝටි 5ක් ජනතාව ඉන්දියයි කෝටි 4ක් සවැත් නුවර සෝවන් වෙලයි කියලා. සෝවන් වෙලා කිව්වට ඒ නිකන් වෙච්ච කට්ටිය ගැන නෙමෙයි ඔය කියන්නේ. සෝවන් වෙන්න විභවයේ තිබුණා. හැබැයි වැඩේ කරගත්තේ බොහොම සුළු පිරිසක් විතරයි. මේ බුදු කෙනෙක් පහළුණා කියලා දන්නේ නැති මිනිස්සු එදාත් ඉඳලා තියෙනවා අද වගේම. බුදුරජාණන් වහන්සේ මූණට හම්බුණත් අඳුරන්න බැරි මිනිස්සු එදාත් ඉඳලා තියෙනවා අද වගේම. මේ විදිහේ හරි ප්‍රතිපදාවක් දහමක් නිකන් හොම්බේ ඇවිල්ලා වැදුනත් බාර ගන්න කැමති නැති කට්ටිය එදාත් ඉඳලා තියෙනවා අද වගේම. මේ විදිහට බ්‍රහ්මචර්ය හොයනවා කියලා වෙන මොකද්දෝ හොයපු කට්ටිය අන්න එදාත් ඉඳලා තියෙනවා අද වගේම. ඒකනි කරන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ එයා සතිපාසලේ වැඩ කටයුතු වලින් ඉල්ලා අස්සුණා. ඉතින් මං ඇහුවා ඇයි හදිස්සියේ ඉල්ලා අස්සුනේ කියලා. ඊට පස්සේ කියනවා මේ පොලිටික්ස් මයි ස්වාමීන් වහන්ස, මේ භාවනාවක් කරන්න දන්නේ නැති කට්ටියන්නේ ස්වාමීන් වහන්ස මේ ඉන්නේ, මේගොල්ලන්ගේ මේ භාවනාවක් පිළිබඳ කතා කරන්න පුළුවන්ද, සිහියක් පිළිබඳ කතා කරන්න පුළුවන්ද, ඒක නිසා තමයි මේ වැඩ කටයුතු වලින් ඉල්ලා අස්සුනේ, ඒක නිසා තමයි මං හදිස්සි මේ විදිහ හදිස්සි තීරණයක් අරගත්තේ කියලා. ඉතින් මං කෝ ඉතින් එදා ඉඳලා එහෙමනේ, ඇයි මේ වෙනසක් වෙලා නැහැ ඉතින් කියලා. ඈ එදා ඉඳලා එහෙම තමයි, එදා ඉඳලා එහෙම තමයි. ඈ සිහිය තේරෙන්නේ නැති පිරිසක් තමයි ඉන්නේ වැඩියම. ඉතින් වෙනසක් නැහැ නේ, එදාත් එහෙමයි අදත් එහෙමයි. අස් වෙන්න හේතුවක් නැහැ, අස් වෙන්න හේතුවක් නැහැ. අලුත් දෙයක් වුණා නම් නේ අස් වෙන්න හේතු තියෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ, එහෙම දෙයක් නැහැ. ඔය ප්‍රතිපදාවක් කියලා ආපු පිරිස් ගාව තියෙන කෙලෙස්, ප්‍රතිපදාවක් කියලා මේ බ්‍රහ්මචර්ය හොයනවා කියලා ආපු කට්ටිය ගාව තියෙන කෙලෙස් දිහා බැලුවාම අර නිකන් අර ඉරගියක වැටිලා ඒක නිකන් සමාජෙනුත් ප්‍රතික්ෂේප වෙලා ඉන්න මිනිස්සෙක් ගාව ඊට වැඩිය ගුණාංග තියෙනවා වෙන්න පුළුවන්. අර බාර් එකකට වැදිලා ෂොට් එකක් දාන මිනිහෙක් ගාව ඊට වැඩිය වැලියුස් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම ජෝක් එකක් තමයි මේකේ තියෙන්නේ වැඩි හරියක්. ආ ඒක අස් වෙන්න හේතු කාරණාවක් නෙමෙයි, දා ඉඳලා එහෙමයි. ඒකේ අලුත් මැජික් එකක් නැහැ, අලුත් මැජික් එකක් නැහැ ඒකේ. අපරාරි අස්සුනේ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඉතින් එහෙනම් සම්බන්ධ නොවීම ඉන්න තුනනේ. මොකද සම්බන්ධ වෙච්ච දවසෙත් ඔහම තමයි ඔබ තියුනේ. අලුතෙන් වෙනසක් වෙලා නැහැ, අස් වෙන තරම්. අස් වෙන තරම් වෙනසක් වෙලා නැහැ. මේ සිහිය ගැන කතා කරන කට්ටිය දාන ජෝක්. හරිම ලස්සනයි, හරිම ලස්සනයි. අර ලොකු ස්වාමීන් වහන්සේ කියන අර සංග ජෝක්. මේ අනිත්‍ය අනිත්‍ය ගැන තමයි කී කී ඉන්නේ. හැබැයි අන්න කලේ බිඳිච්ච ගමන් ඔන්න කැපකාරයාගේ ඔළුවෙම නවනවා ඒක. අනිත්‍ය කතා කරාට මොකද? ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. මේ ප්‍රතිපදාවක් කතා කරන කට්ටියගේ වැඩ දිහා බැලුවාම හරිම hina. හරිම hina hina යන්නේ කටින් නෙමෙයි. ඒකයි වැඩේ. ඒක අමුතුම ජෝක් එකක්. මේ නිවනද්ද මේ හොයාගෙන යන්නේ. මේ සිහියක් ගැනද මේ වැඩ කටයුතු වලදී පේන්නේ කියලා බැලුවොත් අනේ කොහෙදෝ ඉඳලා ඇවිල්ලා එක දාගන්න නම් එනවා. මෙලෝ වැඩක් කරන්නේ හොයාගන්න නෑ පැත්ත පලාදි හදිස්සියකට. ඇවිල්ලා ඔන්න සබාවක් තියනවාද? ගොඩ වෙලා අවසරයි මෙන්න මේමයි මෙහෙම මෙමයි මෙහෙම මෙමයි කියලා ඔන්න පටන් ගන්නවා. ඔන්න පටන් ගන්නවා. අනේ ඉතින් එයාගේ බ්‍රහ්මචර්ය පරීක්ෂණයක්, සිහිය පිළිබඳ පරීක්ෂණයක් ගැන කුමන කතාද? ඉතින් එහෙව් ජෝක් එකට අහුවෙච්ච පිරිසක් බොහෝ පිරිසක් ඉන්නවා. ඒකයි මේ තුන්වෙනි සෙවීමක් ගැනත් කියන්නේ මේ විදිහට. අන්න බ්‍රහ්මචර්යේසන මේ විදිහේ බ්‍රහ්මචරියක් ප්‍රතිපදාවක් කියන පරීක්ෂණයකට බැසගත්තා. ඒක කටුවක් කරගත්තා. ඒක කටුවක් කරගත්තා. අන්න මොකද උනේ? අර කලින් කතා කරේ ෆෝම් ගැන, ඇති බව පිළිබඳ. දැන් ඔන්න නැති බව පිළිබඳ ග්‍රහණයක් පටන් අරන් තියෙනවා. ඉතින් ඕකම නිසාද කරද අර යින් යෑන් කියලා අර සලකුණක් තියෙන අර මාළු දෙන්නෙක් සෙන් සලකුණ, ඔය කුම්ෆු සලකුණක් කියලා අපි නිකන් අඳුරන දෙයක්. ඒකෙත් තියෙනවා නිකන් කළු සුදු දෙකක්, ඒ දෙකක සම්මිශ්‍රණයක්. එහෙම නැත්නම් අපිට කිව්ව හැකි දැන් කළු පාට පසුබිමක් තුල තමයි ආලෝකයට ඉඩක් තියෙන්නේ. එහෙම නැත්නම් තවත් විදියකට කිව්ව හැකි මුහුදු වතුර හොඳ නරක කියන දෙකම එකවට එක විට ගැබ් වෙලා තියෙනවා මුහුදු වතුරේ. එතකොට ඔන්න ඔය විදිහේ මේ යින් යෑන් කතාව, කළු සුදු කතාව, හොඳ නරක කතාව, මෙන්න මේ දෙකේ සම්මිශ්‍රණයක් තියෙනවානි. එතකොට සාමාන්‍යයෙන් අපි නරකේ ඉඳියා වෙන්න පුළුවන්. අර ඇති බව පිළිබඳ ඉඳියා වෙන්න පුළුවන්. ටික කාලෙකදී ඒක නැති බව පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වෙනවා. නමුත් තාමත් ඇති භවයේ නැති භවයේ අතර හොමාරුවක් කියන්නේ තාමත් සංසාරි. සුදු කළු අතර හොමාරුවක් කියන්නේ තාමත් සංසාරේ. අර විදියට හොඳ නරක අතර සුවමාරුවක් කියන්නේ තාමත් සංසාරේ. එකයි වැඩේ. අපි හිතනවා මේ කළු එකට සාපේක්ෂ සුද හොඳයි, නරකට සාපේක්ෂ හොඳ හොඳයි, මේ ෆෝම් වලට සාපේක්ෂ එම්ටිනස් හොඳයි කියලා. හැබෑව ඇත්ත. නමුත් ෆෝම් වලට සාපේක්ෂව එම්ටිනස් අල්ලගත්තා කියලා තාමත් නිවනක් නැහැ. නිවනක් නැහැ. හොඳට සාපේක්ෂව නරකට සාපේක්ෂව හොඳ අල්ලගත්තා කියලා තාමත් නිවනක් නැහැ. අර විදිහට කළු වලට සාපේක්ෂව සුදු අල්ලගත්තා කියලා තාමත් නිවනක් නැහැ. අන්න එතන අවුල තියෙන්නේ. සාමාන්‍ය දැන් අපි ඔය සක්මනක පරියන්කයක වුණත් හුස්ම ඇති බව පිළිබඳ සලකුණකින් තමයි කෙනෙක් මේ ප්‍රතිපදාව පටන් ගන්න. ඒකත් අල්ලගන්න හරි අමාරුයි. අපි කමන්නෑ කියමුකෝ, උත්සාහ කළා යන්තම් හුස්ම ඇති බව පිළිබඳ සිහියක් පීටව ගත්තා කියලා. පතුලේ දැනීම ඇති බව පිළිබඳ සිහියක් පීටව ගත්තා කියලා. හරි, එතනින් තමයි පටන් ගන්න. එතකොට නිකන් ඒක නිකන් ෆෝම් වගේ ඇති බව. ඊට පස්සේ ඔය ඇති බව මොකද වෙන්නේ? නුදුරේදීම නැති බව පිළිබඳ සිහියක් බවට පත් වෙනවා. හුස්ම තියුණාට දැන් හුස්ම නැති බවට පත් වෙනවා. පතුල දැනුණාට පතුලේ නොදැනෙන කොටස් කියවන්න පටන් ගන්නවා. මේ ලේවාකේ දැනෙන්නේ නැහැ. මේ විදිහේ තැන් වදින්නේ නැහැ කියලා කියන්න පටන් ගන්නවා. ඔන්න මොකද උනේ? ඇති බව සහ නැති බව අතර හුවමාරුවක් තමයි ඔතන තියෙන්නේ. අර සිංගින් බෝල් එකේ වුණත් සද්දේ නාද කරාට පස්සේ එකපාරට බොග් ගාලා නැති වෙලා යන්නේ නැහනේ. ඒ බොග් ගාලා නැති වෙලා යන්නේ සාමාන්‍යයෙන් low quality singing ball වල තමයි. නිකන් එහෙම බොල් වෙලා යනවා. එහෙම නෙමෙයි සාමාන්‍ය හොඳ singing ball එකක අර නිකන් අර hand crafted hand made වගේ singing ball එකක අන්න මොකද වෙන්නේ? මේ පටන් ගන්න සද්දේ ක්‍රමානුකූලව ප්‍රමාණවලව අඩු වෙන බව අපිට දකින්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් ඒ වගේ සද්දයක් ඇති බවින් අපි පටන් ගන්නෙ. ඔය ළමයින්ට එහෙම කතා කළා. හරි, මේ බෙල් සද්දය අහන්න. ඕකට මොකද වෙන්නේ කියලා බලන්න. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය. දැන් පහුගිය දවසක මමත් කට්ටිය දෙතුන් දෙනෙක් වාඩි කරගෙන අලුත්ම කට්ටිය, ඒ වගේ කට්ටිය හැම දන්නේ නැහැනේ මොනවා මේ කියනවද මොනවද නැහැ. උනුත් ඉතින් කට අරගෙන අහගෙන ඉන්නවා. ඒ වගේ කට්ටිය වල්ලා ගන්න හරි ලේසියි ඔය වගේ වැඩවලට. ආ, මේ සිංගින් බෝල් එකක් තියෙනවා, අපි නාද කරලා අහගෙන ඉමු මොකද වෙන්නේ කියලා සද්දෙට. අනේ, නාද කරලා අහගෙන ඉන්නවා, ඒක සද්ද නැති වෙන්නේ නැහැ. අයියෝ, බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. ඉතින් වට පිටත් බලනවා, මුණ දිහත් බලනවා, තාමත් සද්ද තියෙනවා. කෙසේ නමුත් එහෙම ගොඩාක් ඇදිලා 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 ගිහිල්ලා ඒ සද්දෙට මොකද වෙන්නේ කියලා ගත්තොත් අන්න සාමාන්‍ය එක මට්ටමක් වෙනවා. අර ත්‍රෙෂ්හෝල්ඩ් මට්ටමක් තියෙනවා. මොකද සද්දේ ගොඩාක් සියුම් වෙනකොට වටපිටාවේ සද්ද වලින් මේක වහලා ගන්නවා. ඒත් තව ටිකක් අමාරුවෙන් අවධානය තියාගෙන ඉඳියොත් හොයන්න පුළුවන්. අර ඇති බව පිළිබඳ තියුණු සද්දයක් නැති බව පිළිබඳ බවට පත් වෙන්නේ කොහොමද? අර ෆෝම් එම්ටිනස් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝක සම්මත අර කාමයන් භවයන් පිළිබඳ පරීක්ෂණයකට වැඩිය මේ එම්ටිනස් කතාව හොඳයි, ආකර්ෂණීයයි. හැබැයි තාමත් නිවනක් නැහැ. තාමත් නිවනක් නැහැ. අර පතුල ඇති බව පිළිබඳට වැඩිය පතුල නැති බව පිළිබඳ ආකර්ෂණීයයි. ප්‍රතිපදාවේ ඉදිරියක් වගේ. හැබැයි තාමත් නිවනක් නැහැ. හුස්ම ඇති බව පිළිබඳ වගේම හුස්ම නැති බව පිළිබඳ සිහියක් ඊට වැඩිය ආකර්ෂණීයයි. ප්‍රතිපදාවේ ඉදිරියක් වගේ. හැබැයි තාමත් නිවනක් නැහැ. අන්න ඒක නිසාමද කොයිද ඔය මහායාන සෙන් සූත්‍රයක් තියෙනවා, ටිකක් ප්‍රසිද්ධ සූත්‍රයක්. හාට් සූත්‍රද කොයිද ඒකේ නම? ඒකේ තියෙන මොකද්ද? ෆෝම් මිස් එම්ටිනස්, එම්ටිනස් ඉස් ෆෝම්. අර ඇති බව පිළිබඳ ඇති බව සමානයි නැති බවට, නැති බව සමානයි ඇති බවට. ඔය දෙකම එකම ගැටේ. එකම ගැටේ දෙපැත්ත. කෝකට අහුණත් අහුවෙලා. මේ කාම ලෝකවල ඉන්න කට්ටිය ඇති බවට අහුවෙලා. අරයව අර කවුද මාරයව අධිපති කරගෙන කල් ගෙවනවා. ලෝක හයටම අධිපතිනේ කොල්ලා. ඈ, එයාව පොර කරගෙන, එයාව නායකයා කරගෙන කල් ගෙවනවා. හැබැයි අර නැති බව පිළිබඳ ගිය කට්ටිය ආයේ කල්ප ගානකට බුදු කෙනෙක්වත් දකින්න බැරි විදියට අන්න ෆ්‍රීසර් එකට දාලා ලොක් කරා වගේ ඉන්නවා. ඉතින් ඉන්නවා. ඒත් තාමත් වැඩේ මේකෙම තමයි. මේකෙම තමයි අර දෙයක් සහ ඒකේ හේව නැල්ල දෙකම එකිනෙකට සම්බන්ධයිනේ. ඒකනේ ඔය දැන් ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි ඔය අනම්මනම් කතා කර කර ඉන්නේ. එනර්ජි තියෙනවා. එනර්ජිත් එක්කම ඩාක් එනර්ජි එකක් කතා කරනවා. මැටර් තියෙනවා, ඒකත් එක්කම ඩාක් මැට එකක් කතා කරනවා. දෙයක් තියෙනවා, ඒකේ හෙවනැල්ලකුත් තියෙනවා. දේ නිසාම තමයි හෙවනැල්ලත් මතුවෙලා එන්නේ. මේ දෙකට එකිනෙකට සම්බන්ධයි. ඒක නිසාම කියන emptiness is form, form is emptiness. ඔය දෙකෙන් එකකින්වත් තාමත් නිවනක් නැහැ, ගැලවීමක් නැහැ. එතකොට නියම නිවනක් මතුවෙලා ඉන්නේ කොහොමද? මෙන්න මේ form වලට පෙන් බඳින්නත් එපා, emptiness වලට පෙන් බඳින්නත් එපා. හොඳ නරකට පෙන් බඳින්නත් එපා, හොඳට පෙන් බඳින්නත් එපා. ඇති බවට පෙන් බඳින්නත් එපා, නැති බවට පෙන් බඳින්නත් එපා. සාමාන්‍ය ප්‍රතිපදාවේදී භාවනාවක පුහුණුවක යෙදෙන කෙනෙක්ට ඔන්න ඔය අවදිය හරි ලස්සනට මතුවලා එනවා. මෙයා මේ හිස් බව දකිනවා, හිස් බවට පෙන් බඳිනවා. හැබැයි නුදුරේදීම මේ හිස් බව බිඳිලා යනවා. ප්‍රශ්න නැති බවට පෙන් බඳිනවා. හොඳයි, ප්‍රශ්න නැතිකොට විවේකයි මගේ සක්මන, විවේකයි මගේ පරියන්ක කියලා. හැබැයි නුදුරේදීම ප්‍රශ්නයක් එනවනේ. අසනීප නැති බවට පෙන් බඳිනවා නේ. දැන් නම් කය පහසු තියෙන යාන්තම් හොඳ වුණා කියලා. නෑ, නුදුරේදීම ආපහු අසනීපයක් එනවා. අන්න එතකොට බලන්න පුළුවන් කොච්චර අර කොක්ක වැඩිලා තියෙනවද, නැති බව පිළිබඳ කොක්ක කොපමණක් වැඩිලා තියෙනවද, emptiness කොක්ක කොච්චරක් වැඩිලා තියෙනවද. සමහරු ඉන්නවා එක භාවනා අත්දැකීමක් ලැබුවා අවුරුදු 7කට කලින්, ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අමුතු නිකන් විවේක තත්ත්වයක් මගේ මනස තුල මතුවෙලා ආවා කියලා. අනේ ඒක කිය කිය තාමත් අල්ගෙවන. මොකද්ද වෙලා තියෙන්නේ? කොහෙදෝ තැනක මෙන්න මේ විදිහවට මූණ දාගෙන මෙන්න මේ විදිහේ පරියන්ඛයක් මේ වෙලාවේ මං කරා, එදා තමයි මගේ භවනා අත්දැකීම. එදා ඉඳලා තාම මම මේක හොයනවා කියලා. අනේ අතන ඉඳගෙන අර ඇංගල් එකෙන් ඉඳගෙන අර වෙලාවට ඉඳගෙන ඒ විදියටම කරාට හරි ගියෙත් නැහැ. ඊට පස්සේ මෙහෙට ගියා, එහෙදි හරි ගියෙත් නැහැ. මේ ගුරුවරයා ගාවට ගියා, යා හරි ගියෙත් නැහැ. ඕම කී කී එන කට්ටිය ඉන්නවා. පිස්සු කියන්නේ හොඳම පිස්සුවක් තමයි ඕක. මේක භාවනා මධ්‍යස්ථාන වලටම අනන්‍ය වූ කට්ටියක් තමයි ඔය. ඇවිල්ලා කියනවා මම මේ ලොකු හාමුදුරුවන්ව හම්බ වෙන තමයි ආවේ. මේ මගේ ඒ අත්දැකීම නැවත ලං කරගන්න පුළුවන්ද කියලා කමඨාන සුද්ධ කර ගන්න තමයි ආවේ. මගේ මේ ආනන්තරීය පාප කර්මයක්වත් වෙලාද, වෙන මොකක් හරි වෙලාද, මට මේක ඇවිරිලා තියෙන්නේ ඇයි කියලා ඔන්න කියනවා. නෑ, ඒක එන බව හැබෑව. හැබැයි එන එක යනවනි. ඇති බව නැති බවක් වෙන බව හැබෑව. හැබැයි නැති බව ස්ථිර නෑ. ඔන්න ඔය හුවමාරුවට ඉඩ දෙනවා නම් එතනින් තමයි අර විදියට නියම නිවීමක් දිහාවට පාර විවර වෙන්නේ. ඒක ගොඩාක් ප්‍රවීණයි කියලා සඳහන් කරන, කාලයක් භාවනා පුරුදු කරා කියලා සඳහන් කරන යෝගීන් අහුවෙන තැනක්. ඒගොල්ලෝ හිතනවා මේ හිස් බව නැති බව emptiness හොඳයි, උත්කෘෂ්ටයි කියලා. හොඳ ස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඒක නෙමේ යථාර්ථය. අර විදිහට අන්න විවේකයක් මතුණාද, ඒ විවේකයේ බිඳීමක් තියෙනවා. ඒ විවේකයේ අහවර වීමක් තියෙනවා. අන්නේ අහවරය ඒ විවේකයේ බිඳීම බලාපොරොත්තු වන්. අසනීපේ නැති, අසනීප නැති හොඳ කයේ පහසුව තියුණාද අසනීපයක් එනවා. අන්නේ විවේකයේ බිඳීම අසනීපයක පැමිණීම බලාපොරොත්තු වන්. ප්‍රශ්න නැති හිත විවේක වෙලා තියෙනවනේ. අන්න නුදුරේදීම ප්‍රශ්නයක් එනවා. අන්නේ ප්‍රශ්නේ බලාපොරොත්තු වන්. ඔන්න විදිය හුවමාරුවක් තමයි මේ තුල තියෙන්නේ. ඒ ඇති බව නැති බව අතර හුවමාරුව බාර ගන්න පුළුවන් නම්, ඒකට විවෘත වෙන්න පුළුවන් නම්, අන්න ඒකෙන් තමයි නියම නිවීමක් විවේකයක් මතුවලා එන්නේ. ඒකයි මේ කියන්නේ සංසාරේ සමානයි නිවනට කියන වගේ අදහසක් නෙවෙයි තියෙන්නේ. නිවන කියන වචනේ වරදවා ගන්න එපා. මෙතන emptiness is form. ඇති බව සහ නැති බව අතර සමානත්වයක් තියෙනවා. එතන ඒ ඔක්ක වැදුනොත් ආයි ගලවන්න බෑ. ගලවන්න බෑ. ගොඩාක් ප්‍රතිපදාවේ නාමෙන් අර විදිහට බ්‍රහ්මචරියේසනා කියන නාමෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට නියම යථාර්ථය තමයි ඔය ඇති බව පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ, නැති බව පිළිබඳ අපේක්ෂාවකුත් නෑ. අන්න ඒ විදිහේ තත්ත්වකින් අපිට ඇත්තටම නිවීමක් නිවනක් අපේක්ෂා කරන්න පුළුවන් ලංකරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ වෙනසකට ඉඩ දිය යුතුයි. ඒකයි සාමාන්‍යයෙන් අපි ඔය මේ ප්‍රතිපදාවේ එදිලා ඉන්න කට්ටියට යම්කිසි ආධුනික මට්ටම පනලා ගියාට පස්සේ ඒගොල්ලන්ට යම්කිසි විදියක නිකන් වැඩ රාජකාරී විවිධ දේවල් වල පටලවනවා. පැටලෙවාම හෙව හැකි මේ මනුස්සයා ඇත්තට ප්‍රතිපදාවක් වැඩිලාද නැත්නම් බොරුවක් කර කර කල්ගෙවීමක්ද තියෙන්නේ. ප්‍රශ්නයක් වෙහෙසක් ආපු වෙලාවක මිනිස්සු එක ගැටෙන වෙලාවට හෙව හැකි මේ කියන භාවනාව ඇත්තම් භාවනාවක්ද නැත්නම් තමුම්ම තමුන්ට බොරුවක් කරගෙනද තියෙන්නේ. ගොඩදෙනෙක් කැමති නෑ. ගොඩදෙනෙක් කැමති නෑ. කේන්ද්‍රියානවා. අයියෝ ස්වාමීන් අන්ත මෙච්චර මේ වැඩ කරන්න බෑ ස්වාමීන් වහන්ස කියලා කියනවා. කියලා කියනවා. නෑ ඊයේත් හොඳ කේන්ද්‍රියක් ගෑවා. මං ආපෝ පුදුම කේන්ද්‍රියන්නේ මේක. විවරයක් නෑ. කේන්ද්‍රි ගෑම විවරයක් නෑ. අර නිකන් බැරි බැරියාව. අර චව් චව් කියන්නේ චව් චව් තමයි ඉතින්. චව්දව තමයි ඉතින් මේ වැඩවල අහවරේකුත් නැහැ නේ. මේ වැඩ කන්දරාව දිහා දැක්කම ඉතින් බය වෙන එකත් ස්වභාවිකයි. නමුත් ඔය කියන තරම් දෙයක් නැහැ ඕකේ. නිකන් අරගෙන නිකන් කරන්න වගේ අරගන්නවා. අනේ අරගෙන පෑදයක් යනකොට කියනවා ඒක කැන්සල් වුණා. මේක ඕනේ නැහැ. ආ දැන් අරගත්ත නම්බු කාටද තියෙනවා. ගත්තනේ මං. ගත්තනේ. ඒක මතකෙට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් ඊයේත් එහෙම එකක් ආවා. මෙන්න තියෙනවා මේ රූපවාහිනී වැඩසටහනක් මෙන්න විනාඩි 20ක් යන්න ඕනේ කියලා. අම්බෝ අත කකුල් දෙකත් එක හිතලලා ගියා. අවදාවත් රූපවාහිනියකට ගිහිල්ලත් නැහැ. ඕකට ගියාම තියෙන ටිකත් අමතක වෙනවා වචනත් පැටලෙනවා කියලා. අනේ හවස වෙනකොට අර ස්ට්‍රෙස් එක ඔක්කොම ලිවිල යනවා. මෙන්න කියනවා නෑ අවුරුදු උත්සව යන්නේ. කැන්සල් එදා පෝගාම් ඔක්කොම කැන්සල්. ඒ වෙනුවට ඒගොල්ලෝ ලයිව් අවුරුදු උත්සවයක් ප්‍රචාරය කරනවා කියලා. ඉතින් අර බාරගත්තානේ. බාරගත්තාම බාරගෙන පෑ දෙක තුනක් කොහොම හරි ටෙන්ෂන් එකක් අරගෙන හිටියා. අනේ හවස් වෙනකොට නිවිල යනවා. ඒ විදිහට නිකන් අර නිකන් ඕන වැඩක් දිනවනේ. නිකන් බන්තේ බියනවන්න මැරෙන සැටි මං පෙන්නන්නම් කියලා පොඩ්ඩක් බාර ගන්න ඕනේ. බාරගෙන බැලුවම තේරෙනවා ඔය කියන තරම් දෙයක් නෑ. ඕකේ කියන තරම් දෙයක් නෑ. ඔය ඔච්චර කේන්ද්‍රී ගන්න දඟලන්න දෙයක් නෑ. අන්න ඔය වෙනස වෙනවා නම් මේ වැඩ ගන්න කියන කතාවක් කියලා ගෙනෙට හිතෙන්න පුළුවන්. ඔය වැඩ නොකරපු කට්ටියට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ. ඒගොල්ලොන්ගේ ළඟ නිවනක් තියෙනවද කියලා බලන්නකෝ. ඔය නිකන් නමත තියාගෙන ඉන්න කට්ටිය බලන්නකෝ. මේ වඳුරෙක්ගේ නිකන් මේ රිලවෙක්ගේ ඇටෙන්ෂන් ස්පෑන් එකවත් නැහැනේ. මේ රිලවෙට්ට කියලා ඊට වැඩි වැඩක් ගන්න පුළුවන්. අනේ ඌට කැහැගිරියක් දුන්නා මේක අරගෙන යන්න තරම් හරි සිහියක් තියෙනවා ඌට. එහෙමවත් එකක් නැහැනේ. එහෙව් තත්ත්වයකදී මේ වැඩක් කරනකොට මිනිස්සෙක්ගේ ගැටෙනකොට මාතෘකාවට අනුවට කතා කරනකොට බලන්න පුළුවන් මේ කියන විදිහේ සිහියක් ප්‍රතිපදාවක් දිනු වෙලා තියෙනවද. ප්‍රශ්නයක් එනකොට බලන්න පුළුවන්. අසනීපයක් එනකොට බලන්න පුළුවන්. මේක ප්‍රතික්ෂේප කරනවාද? අර සමහර වෙලාවට මේ විවේකයේ නාමයෙන් ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් කොක්ක වැදිලා අහුවෙලා. ඒක නිසා නැවත නැවත තම තමම විමසලා බලන්න. විමසලා බලන්නේ මේ වගේ ප්‍රශ්නයක් එනකොට මම කොහොමද ඇති බව පිළිහා නැති බව අතර හුවමාරෙදි මම කොහොමද හොඳ සහ නරක අතර හුවමාරෙදි මම කොහොමද කියලා බැලුවොත් අන්න තේරෙනවා නියම ප්‍රතිපදාවක් ඇතිලා තියෙනවා නම් වෙහෙසක් එන්න බෑ. වෙහෙසක් එන්න බෑ. මේ අර විදිහේ වෙනසක් වෙලා තියෙනවා නම් වෙහෙසක් එන්න බෑ. තාමත් මදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනසට සාදර වෙන්න ඕනේ අපි. එහෙම නැත්නම් අර කී විදිහේ තාමත් බ්‍රහ්මචර්යයේසන බ්‍රහ්මචර්ය නිවන කියලා හරි හොයලා තියෙන්නේ වැරදි දෙයක්. වැරදි දෙයක්. ඔය මීටිමකට කතා කරලා බලන්න ඕනේ. අඩුම ගානේ මීටිම කියලා ඊමේල් එකවත් දැක්කද කියලා. ඊට පස්සේ දැන් පහුගිය දවසක මීටිමක් තියන්න ගත්තා නම් මං කිව්වා ෂෝට් මීටිමක් තියන්නේ ඊලාන් මස්ගෙන් තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. විනාඩි 20යි මීටිම ඊට වැඩි කියන්න බෑ. මොකද හැවල්පල් උදේට කාපු ඒවයි අවුට්පුට් එකේ පාටයි ඕව තමයි කියන්නේ අවිල්ල මීටිම් වල. ඉතින් ඒ මාතෘකාවට අනුව කතා කරන්න පුළුවන්ද කියලා බැලුවා. ගොඩ දෙන්නත් අමාරුයි. කවුරු හරි ඉන්නෝනේ පොල්ලක් අරගෙන ඉන්නෝනේ පිටිපස්සෙන් පටාස් ගාලා දෙන්න ඕනේ කඩක පිට පෑන්න ගම පොළු පාරක්. අන්න එහෙම නම් පුළුවන් මීටින් කරන්න විනාඩි 20ට. නැත්නම් පැය දෙකක් ගියත් අහවර වෙන්නේ නැහැ. වැඩකුත් නැහැ අන්තිමට. කතා කරන්න ගිය ඔබ ගැරේ නිතර ටික ඔක්කොම කතා කළා. කතා කළ අඩුම ගානේ මිනිස්සු ටික ආයි මීටිමට ඇවිල්ලානේ. ඒකත් ලොකු ජයග්‍රහණයක් එහෙම ගත්තොත්. ඉතින් ඒ විදිහේ වැඩක් තියෙනවා. ඔය තම තමුන් මේ ප්‍රතිපදාවත් ඉදිරියෙන් තියාගෙන යම්කිසි කාලෙකදී මෙන්න මේ ඇති බව හා නැති බව අතර හෝමාරුවක් බවට මේ දේ පත් වෙනවා. විවේකයේ සහ වෙහෙස අතර හෝමාරුවක් බවට පත් වෙනවා. නිරෝගී බව සහ රෝගී බව අතර හෝමාරුවක් බවට ප්‍රස් වෙනවා. විවේකයේ සහ අවුලක් අතර හෝමාරුවක් බවට ප්‍රස් වෙනවා. අන්නේ හෝමාරුවේදී තමයි නියම නිවනක් අපිට ලං වෙලා තියෙනවද? නියම සැනසීමක් අපිට ලං වෙලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලේම මොකද්දෝ පැටලවිලක් තියෙනවා. ඉතින් තම තම විමසලා බලන්න ඕනේ මේ ප්‍රශ්නයක් එනකොට ප්‍රශ්නෙට මම මුහුණ දෙන්නේ කොහොමද? අසනීපයක් මම එනකොට අසනීපෙට බාරගන්නේ කොයි විදිහටද කියලා බැලුවොත් අන්න ගොඩ දෙනෙට තේරෙනවා මොකද්දෝ තියෙනවා. තාමත් කොක්කක් වදිනවා. මනාපමනාප ලයික්ස් ඇන්ඩ් ඩිස්ලයික්ස් කියන්නේ මනාපමනාව මතුවෙනවා. සීලේ රැකවා වගේ නෙමෙයි, සීලේ බිඳෙනකොට මොකද වෙන්නේ කියලා බැලුවොත් බිඳෙනකොට ගොඩක් වෙලාවට වෙහෙසක් එන්න පටන් ගන්නවා. මේ එහෙම විය යුතු නෑ. ඔය බාර ගන්න සිල්පද සමහර වෙලාවට අර නිකන් හිතා ගන්න බැරි වමනට කැඩිලා යන. කැඩෙනකොට අන්න ඒක තුලත් මොකද්දෝ පාඩමක් තියෙනවා. වෙච්ච අඩුපාඩුව හරි වරද වරද බව හරි, හැබැයි එතනින් එහාට මට ඉදිරියට යන්න පුළුවන්ද? එතන සදාකාලික පාපියෙක් බවට මම පත් වෙනවද? ඒ විදිහේ වෙහෙසක් මම දරා ගන්නවද කියලා. දැන් ඔය උපසම්බදා භික්ෂුවකට උනත් 227ක් දීලා දෙනවා ලෙලිම්ම පාති මොක්කෙම. අනේ සමහර වෙලාවට මොනවා වුණාද කියලා හොයන්නත් බෑ, කැඩිච්ච ගණන් හොයන්නත් බෑ. ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ මේ ශික්ෂාපදේ මෙහෙම එකක් තියෙනවද? හරි අමාරුයි. හරි අමාරුයි. කැඩෙන බේරුම් හොයන්න බෑ. හොයන්න බෑ. ඔය ඒ වෙලාවට දැනගන්න ඕනේ හරි වරද බව හරි අඩුපාඩුව බව හරි අනාගතේ හික්මීමක් ඇති කරගෙන මේක මෙතනින් අතාරින්න පුළුවන්ද? නැත්නම් අර ගත්ත සීලේ බිඳුන දවසට වෙහෙසක් එනවා නම් අමාරුයි. ඒ බිඳිලා බිමට වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ නිකන් මහා ධර්මාසනයක් උඩ නැගගෙන රාජකීය ලීලාවෙන් ඉන්නවා. පහුවදාට හොම්බෙන් ගිහිල්ලා බිම වැටලා මූණම ගිහිල්ලා අර ෆේස් ෆස් කියන්නේ මූණ ප්‍රමුඛව වැටිලා මූණ ඉදිරි කොට වැටිලා බිම හොම්බ. එහෙම වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ වුණ වෙලාවට බලන්න පුළුවන් මම මේ කී විදිහට නියම විවේකයක්ද නැත්නම් මම අර පරීක්ෂණේ නාමයෙන් වෙහෙසක් ඇති කරගෙන තියනවා. හැම වෙලේම ඔය භික්ෂුවකට උනත් සති දෙකකට වරක් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේක මේ 227 කියවනවා. කියවනවා. කියවන්න දෙනවා වෙන මහාමුදුරු කෙනෙක්ට. ඒ හාමුදුරුව ඔන්න එහෙනම් කියනවා. ඔන්න එහෙනම් කියනවා නිහඬ භාවයෙන් තමයි පිරිසිදු භව ප්‍රතිඥා දෙන්නේ. නිස්සබ්ද විඳියා කියන්නේ රැකා කියන එක. එහෙම කියලා තමයි පටන් ගන්න. එතකොට නිහඬ විඳියා කියන්නේ අහුවෙලා ඉවරයි. එතකොට සාමාන්‍යයෙන් එකින් එක කියලා අහනවා මේකත් පිරිසිදුද? මෙහෙම දෙයක්ත් තියෙනවා, පණිවුමක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ මෙහෙමත් පිරිසිදුද කියලා අන්න විමසනවා. 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 ඒ විදිහට මතක් කරනවා. අනේ පහුගිය දවසක පාති මොග්ග දේශනා කරා, පැය භාගයක් විතර අතරමැද නිින්ද ගියා. ඒ නිින්ද ගිය වෙලාවේ කිසිම සැක සංකාවක් ප්‍රශ්නයක් නැහැ. ඒ ටිකට මං කියන්නේ. ඒ අතරමැද කියවුණු ශික්ෂාපද ටික එකක්වත් ප්‍රශ්නයක් නැහැ. එකක්වත් ප්‍රශ්නයක් නැයි නිදිනේ. ඒ ටික ඔක්කොම සුද්ධයි. ඉතින් ඒ වගේ එකක් බැලුවාම තේරෙනවා අන්න ඒ අවස්ථාවකදී කොහොමද අපි මුහුණ දෙන්නේ මේ වරද වරද විදියට දැකලා අතහැරලා දාන්න පුළුවන්ද? ඉදිරියේ හික්මීමක් ඇති කරගන්න පුළුවන්ද? නැත්නම් ඒකම අඩුපාඩුවක් විදියට අරගෙන සදාකාලික සාපලත් යනත් තිබ්බවට මම පත් වෙනවද කියලා බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මෙන්න මේ ඇති බව නැති බව හොඳ නරක මේ විදිහට හුවමාරුවක් සිද්ධ වෙනකොට, නිරෝගී බව රෝගී බව අතර හුවමාරක් සිද්ධ වෙනකොට, විවේකය ප්‍රශ්නකින් ප්‍රතිස්ථාපනය වෙනකොට, මෙන්න මේ අවස්ථාවේ තමයි ඇත්තම නිවනක් අපිට ලැබිලා තියෙනවද, ඇත්තම නිවනකට අපි සමීපද කියලා පරීක්ෂා වෙන අවස්ථාව. ඉතින් එන්නේ අවස්ථාවක වැඩි වැඩියෙන් අවදි වෙන්න, ඒ අවස්ථාවල්දී වැඩි වැඩියෙන් විවෘත වෙන්න. අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට අපටත් මාර්ගඵල නිවන් අවබෝධ සඳහා මේ කුසල කර්ම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳ
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
සාදු සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
කිහොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සකිහොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සකිහන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු.
ඔබත් හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.